නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝචකෝසෝ ආනන්ද භික්ඛු ඒකෝ ඝනස්මා රූපකට්ඨෝ විහෙරති තස්සේ තම් භික්ඛුනෝ පාටිකංකං යන්තං නෙක්ඛම්ම සුඛං පවිවේක සුඛං උපසම සුඛං සම්බෝධ සුඛං තස්ස සුඛස්ස නිකාමලාභී භවිස්සති අකිච්ඡලාභී අකසිරලාභීති ථානමේතං විජ්ජති ඉති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි සති දෙකකට කලින් ඇත්තටම ආරම්භ කළා මහා ශුන්්‍යත සූත්‍රය. ඇත්තටම මහා ශුන්්‍යත සූත්‍රයට පිවිසෙන්න කලින් අපි වෙනත් සූත්‍ර දේශනාවක් ඔස්සේ ටිකක් කරුණු ගෙන හැරපාමින් විවිධාකාර අන්දමින් අපේ තුල විපස්සනාව දියුණු කරගන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළින් සෑහෙන මඟ පෙන්වීමක් ලැබමින් තමයි අපි කාලය ගත කරේ. ඊට පස්සේ අපි චූලශුන්්‍යත සූත්‍රය සාකච්ඡා කළා. ඊට පස්සේ තමයි දැන් මේ මහා ශුන්්‍යත සූත්‍රය සාකච්ඡා කරන්න උත්සාහවත් වෙන්නේ. එතකොට මේ සූත්‍ර දේශනා ඔක්කොම විශේෂයෙන්ම විපස්සනාවට ලොකු අත්වලක් සපයනවා, විපස්සනාවට ලොකු මඟ පෙන්වීමක් ලැබලා දෙනවා. විශේෂයෙන්ම යෝගාවචරයේක් සතිපට්ඨානය දියුණු කරගෙන ඒ සතිපට්ඨානය තුළින් සෑහෙන පරිචයක් ලැබුවට පස්සේ තවදුරටත් මොන වගේ ප්‍රතිපදාවකද හැසිරිය යුත්තේ, තවදුරටත් තමන්ගේ කෙලෙස් හඳුනාගමින් ගනිමින් කෙලෙස් ප්‍රහාණය කරමින් කටයුතු කළ යුත්තේ කෙලෙසද කියන ආකාරය ගැන ඒ කාරණාව පිළිබඳව හොඳ ගැඹුරු විග්‍රහයක්, සවිස්තරාත්මක විග්‍රහයක් මේ සූත්‍රවල අන්තර්ගත වෙනවා. ඉතින් එතකොට අපි නැවතත් කෙටි මතක් කර ගැනීමක් කළොත් මහා ශුන්්‍යත සූත්‍රයේ පටන් ගැනීම පිළිබඳව, නැත්නම් නිදාණය පිළිබඳව, එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ කපිලවස්තුපුරේ නීග්‍රෝධාරාමය ඇසුරු කරමින් වාසය කරනවා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දකිනවා කාලඛේමක කියන ඒ ශාක්‍යයන්ගේ යම් මණ්ඩපයක බොහෝ සෙයින් භික්ෂුන් වහන්සේලා උදෙසා සේනාසන පනවලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඒ කාලේ ස්ථිර සේනාසන නෙමෙයි තිබිලා තියෙන්නේ. ඒ භික්ෂුන් වහන්සේලා රැස් වෙනකොට ඒ අයගේ වාසය සඳහා, උන්වහන්සේලාගේ සුඛ විහරණය සඳහා తాවකාලික කුටි සනසුන් ඉදිකිරීමක් කරලා තියෙනවා. ඉතින් එතකොට මේ භාගතුන් වහන්සේ දකිනවා මේ විදිහට මේ කාලකේමක කියන සේනාසනේ බොහෝ භික්ෂුන් වහන්සේලා සඳහා සේනාසන පහසුකම් සකස් කරලා තියෙනවා. ඉතින් ඒක දැකලා බුදුරජාණන් වහන්සේ විමසනවා ආනන්ද සාමින් වහන්සේගෙන්, මේ ආනන්ද, මම දකිනවා මේ සේනාසනයේ බොහෝ සෙයින් භික්ෂුන් වහන්සේලා සඳහා සෙනසුන් පනවලා තිනවා. මොකද භික්ෂුන් වහන්සේලා වැඩි පිරිසක් මෙහි වාසය කරනවාද කියලා ප්‍රශ්නයක් නගනවා. ඉතින් ඒ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රතිඋත්තර දෙනවා, එහෙමයි ස්වාමීනි, මේ අවස්ථාවේදී අපි සිවුරු කර්ම කරනවා, එහෙම නැත්නම් සිවුරු සකස් කිරීම වල යෙදෙනවා. ඉතින් බොහෝ සුළුවට අපිට උපකල්පනය කරන්න පුළුවන් මේ චීවර මාසේ. චීවර මාසේ තමයි විශේෂයෙන්ම මේ කාලෙදී භික්ෂුන් වහන්සේලාට වැඩියෙන් සිවුරු පිරිකර ලැබිලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේලා ඒ සිවුරු පිරිකර සකස් කරන්න ඉතින් ඒ සෑහෙන වෙලාවක් ඒ සඳහා මිඩංගු කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ තනිත් ස්වාමීන් වහන්සේලාත් එකතු වෙලා ටිකක් පිරිස් බහුලව සංගණිකාරාමතාවයකින් ටිකක් ඇලී ගැලී වාසයක යෙදෙන අවස්ථාවක්. ඉතින් මේ කාරණාව සැලකරපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ තමන් වහන්සේට ලොකු ගෝල පිරිසක් ඉන්නවා කියලා සතුට වෙනවා වෙනුවට බොහෝ සංඝ පිරිසක් එක්ව වාසය කරනවා කියලා සතුටු වෙනවා වෙනුවට මේ සිවුරු පිරිකර සකස් කරමින් එකට බොහෝ පිරිසක් වාසය කරනවා කියන එක සතුටු වෙනවා වෙනුවට බුදුරජාණන් වහන්සේට හාත්පසින් වෙනස් පිළිතුරක් තමයි දේශනා කරන්නේ. නකෝ ආනන්ද භික්ඛු සෝබති සංගණිකාරාමෝ සංගණිකාරතෝ සංගණිකාරාමතං අනියුත්තෝ ඝනාරාමෝ ඝනරතෝ ඝන සම්මුදිතෝ. බුදුරජාණන් වහන්සේ කියනවා යම්කිසි භික්ෂුවක් මේ විදිහට බොහෝ පිරිසක් ඇසුරු කරමින්, ඒ සංගණිකාරාමය කියලා කියන්නේ මේ බොහෝ පිරිසක් එක්ව වාසය කරනවා. ඉතින් ඒ විදිහට ඒ බොහෝ පිරිසක් ඇසුරු කරමින් ඒ බොහෝ පිරිසක් ඇසුරු කරන්න ලොකු කැමැත්තකින්, ඒ සඳහා ලොකු හිතේ උනන්දුවකින්, ඒ බඳු බොහෝ පිරිස ඇසුරු කිරීමේ උමනාවකින් ආසාවකින් කටයුතු කරනවා නම් අන්න ඒ භික්ෂුව බැබළෙන්නේ නැහැ, ඒ භික්ෂුව මේ සෝභමාන වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකෙම අනිත් පැත්ත දේශනා කරනවා යම් සි භික්ෂුන් වහන්සේ නමක් ඒ විදිහට මේ පිරිස් සසුරේ වාසය කරනවා වෙනුවට ටිකක් හුදෙකලාව තනියම තමන්ගේ ගුණ දියුණුවට කටයුතු කරමින් බණ භාවනා දියුණු කරමින් හුදෙකලාව වාසය කරනවා නම් අන්න ඒ භික්ෂුවට පුළුවන්කමක් ලැබෙනවා විවේක සෝයක්, නෙක්ඛම්ම සෝයක්, මේ කෙලෙස් සමණයෙන් ලබන ූපසම සෝයක්, ඊළඟට අවබෝධය තුලින් ලබන සම්බෝධ සෝයක් බොහොම පහසුවෙන් ලබා ගන්න. ඒක පවත්වන්න. ඒ වගේමයි බොහොම ඉක්මනට ඒ තත්ත්වයක් ඇති කර ගන්න. ඒ ඇති කරගත තත්ත්වෙට නැවත නැවත බොහොම යහුසුලුව නැවත නැවත සමවදින්න. මෙන්න මේ වගේ ආනිසංස රසක් ඒ හුදෙකලාව වාසය කිරීම තුළ, තනිව වාසය කිරීම තුළ, පටිසල්ලාණයකින් වාසය කිරීම තුළ තිබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් එතකොට එක පැත්තකින් අපිට තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ විදිහට මේ තනිව වාසය කිරීම, හුදෙකලා වාසය අනුදැන වදාරලා තිනවා, ඒක ප්‍රශංසා කරලා තිනවා. ඉතින් එතකොට මේ සූත්‍ර දේශනාවේදී ඒ කාරණාව විශේෂයෙන්ම මතු කරලා පෙන්නනවා. ඒකෝ ඝනස්මා රූපකට්ටෝ විහෙරති. ඒ යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් ඒ පිරිසෙන් අයින් වෙලා ඊළඟට හුදෙකලා වාසය කරනවා නම් ඒ ස්වාමීන් වහන්සේට එක්තරා අන්දමක බලාපොරොත්තුවක් ඇති කර ගන්න පුළුවන්. සාමයිකං වා කාන්තං චේතෝ විමුක්ති උපසම්පජ්ජ විහෙරිස්සති, අසාමයිකං වා අකුප්පන්ති ථානමේතං විජ්ජති. ඒ කියන්නේ සමතය පැත්තෙන් යම්කිසි ධානාදී ඒ යම්කිසි සමත භාවනාව තුළින් ලබන සුවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලෙස් සමනය කරලා, කෙලෙස් දුරු කරලා, කෙලෙස් ප්‍රහාණය කරලා ලබන මාර්ගඵල සෝයක් වෙන්න පුළුවන්. අන්න ඒ බඳු ලෞකික ලෝකෝත්තර සෝයක් ලබා ගන්න හැකියාවක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ මාර්ගයට එක්තරා අන්දමක මේ හුදෙකලා වාසය, තනිව වාසය, පිරිසෙන් මදක් අයින් වෙලා වාසය කිරීම වැදගත් වෙනවා. ඉතින් මේ විවේකයේ අවස්ථා තුනක් ධර්මයේ සඳහන් වෙනවා. එකක් තමයි කාය විවේකය. දැන් අපි පොඩ්ඩක් මෙතෙන්දී ඇත්තටම මතුනේත් ඒ කාය විවේකය. ඒ කියන්නේ හැම තිස්සෙම තමන්ගේ අමුදරුවන් එක්ක, යාළු මිත්‍රයන් එක්ක, නැත්නම් අනුගාමිකයින් එක්ක, එහෙම නැත්නම් තමන්ගේ ශ්‍රාවකයින් එක්ක, ගෝල බාලයින් එක්ක ඒ ඇලී ගැලී වාසය කරනවා වෙනුවට තමන් හුදෙකලා වාසය කිරීම මේ කාය විවේකය කියලා කියනවා. එතකොට අපි පොඩ්ඩක් ඉඳලා හිටලා හරි අපි හිතමු භාවනා වැඩසටහනට සම්බන්ධ වෙනවා. එහෙම නැත්නම් ආරණ්‍ය වාසී කාල පරිච්ඡේදයක් ගත කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපිට තේරෙනවා එයා ඒ ගෙවල් දොරවල් වල තියෙන නැත්නම් රටේ ලෝකේ තියෙන ඒ සෑහෙන සංඥා ගොඩකින් අයින් වෙලා ඒ හුදෙකලා වෙච්ච ගතිය. එවෙන් වෙන්ව වාසය කරන ගතිය. අයින් වෙලා වාසය කරන ගතිය ඒ කාය විවේකයේ තුල දකින්න ලැබෙනවා. හැබැයි ඉතින් එපමණකින් සෑහීමකටපත් වෙන්නත් බෑ. මොකද දැන් ඇතම් කෙනෙක් මේ කාලේ වුණත් සමහර ලාවට ඉතින් පිටරටවල් වලින් පවා ඇවිල්ලා ඒ කාය විවේකය ලබනවා. සමහර ලාවට දූපතකට යනවා, සමහර ලාවට බොහොම ඈත තියෙන තැනකට යනවා. ඊනත් එහෙමත් නැත්නම් මූදු වෙරළකට යනවා, කඳු පාමුලකට යනවා. ඉතින් ওই විදිහට තනිව වාසය කරන්න ඇතම් කාල පරිච්ඡේදයක් වෙන් කරගන්නවා. හැබැයි ඒකේ තව පැති දෙකක් තියෙනවා අපිට එකතු කරගන්න කාය විවේකයට අමතරව. ඒ තමයි චිත්ත විවේකයේ සහ උපදි විවේකයේ කියලා කියන්නේ. චිත්ත විවේකයේ කියලා කියන්නේ අපේ හිත කොහොමද මේ නීවරණ වලින් අයින් කළා වාසය කරන්නේ. ඒතර හිතට විවේකයක් ලැබෙන්න නම් මේ කාමච්ඡන්දයෙන්, ව්‍යාපාදයෙන්, තීන මිද්දෙන්, උද්ධච්ච කුක්කුච්චයෙන්, විචිකිච්ඡාවෙන් කියන මෙන්න මේ නීවරණ පහෙනුත් හිත අයින් කළා වාසයක් ගැන අපිට කල්පනා කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ඒත් පමණනිකුත් සෑහීමකටපත් වෙන්න බෑ. මොකද ඒවා తాවකාලික වයින් කරා කියලා සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. අපේ හිතේ යම් සමාධියක් තියෙනකොට ඔන්න ඒ වයින් වෙලා. හැබැයි සමාධිය දුර්වල වෙච්ච ගමන් ඒගොල්ලෝ ආයිත් ඇවිල්ලා අපිව වහයලා ගන්නවා. නැවතත් අපිව ආක්‍රමණය කරනවා. ඉතින් එහෙනම් අපි එක්තරා අන්දමකින් පූර්ණ නිදහසක්, පූර්ණ විවේකයක්, පූර්ණ තැම්පත් බවක්, පූර්ණ සාමයක් ඒ නීවරණ පහ යටපත් කළා කියලා දීර්ඝාලීන වශයෙන් ලබන්න බෑ. නිත්‍ය වශයෙන් ලබන්න බෑ. සදාකාලික වශයෙන් ලබන්න බෑ. මොකද ඒවා දුර්වල වෙච්ච ගමන්, සමාධිය දුර්වල වෙච්ච ගමන් අරවා හිස ඔසවනවා. එහෙනම් ඊට එහා ගිය මට්ටමකට අපි සූදානම් වෙන්න වෙනවා. ඒක තමයි උපදි විවේකයක් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි මගේ මගේ කියා ගන්න දේවල්, මම මම කියා ගන්න දේවල්, මගේ ආත්මය කියා ගන්න දේවල් හැම දෙයක්ම හොයලා බලලා තේරුම් අරගෙන, ඒවා තියෙන නිෂ්පලත්වයේ තේරුම් අරගෙන, නිස්සාරත්වයේ තේරුම් අරගෙන, එතන තියෙන බොල් ස්වභාවයේ තේරුම් අරගෙන, ශුන්‍ය ස්වභාවයේ තේරුම් අරගෙන අතහරින්න පුළුවන් කමක් එමනම් අපි තුල ඇති කරගත යුතු වෙනවා. ඉතින් මේක මේ තමන්ව නිෂේධනය කර ගැනීමක් නෙමෙයි, අවිද්‍යාව මත ගොඩනැගිච්ච මමෙක් ඉන්නවා කියලා හඳුනා ගැනීමක්. ඇත්ත වශයෙන් ඉන්න මමෙක් සත්වයක් ගැන නෙමෙයි, අපේ හිතින් හදාගත්ත මමෙක්, හිතින් හදාගත්ත සත්වයක්, හිතින් හදාගත්ත පුද්ගලයෙක් මෙතන ඉන්න බව හඳුනා ගැනීමක්. ඉතින් මේක ටිකක් ගැඹුරු කාරණයක්. ඉතින් ඒ කාරණා තමයි ටිකක් ගැඹුරින් විපස්සනාවේදී යෝගාවචරයේ දියුණු කරගෙන යන්නේ, අවබෝධ කරගෙන යන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී තවත් එක කරුණක් විශේෂයෙන්ම මතක් කරනවා. අයංකෝ ආනන්ද විහාරෝ තථාගතේන අභිසම්බුද්ධෝ. ආනන්ද, මම හොඳින් අවබෝධ කරගත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් හොඳින් අවබෝධ කරගත්තු යම්කිසි විහරණයක් තියෙනවා, වාසයක් තියෙනවා. ඒ තමයි සබ්බ නිමිත්තානං අමනසිකාරා අජ්ජත්තං ශුඤ්ඤතං උපසම්පජ්ජ විහෙරතුං. මේ සියලුම නිමිති, සියලුම නිමිති, සියලුම සංඥා, ඒ සියල්ල මානසිකාරය කරන්නේ නැතිව, හිතට වද්දගන්නේ නැතිව, හිතට ඇතුල් කරගන්නේ නැතිව, හිතින් අරමුණු කරන්නේ නැතිව ශුඤ්ඤතං උපසම්පජ්ජ විහෙරතුං. මේ ශුඤ්ඤතා විහෙරණයකින් වාසය කරනවා. එතකොට ඉමිනා විහාරේන විහරන්තම් භවಂತಿ උපසංකමිතාරෝ භික්ඛු භික්ඛුනියෝ උපාසකා උපාසිකායෝ. දැන් මේ බුදුරජාණන් වහන්සේ එහෙම යම් අවස්ථාවක වාසය කරද්දී, එතෙන්දිත් එහෙම වාසය කරන අවස්ථාවකදී භික්ෂූන් වහන්සේලා වෙන්න පුළුවන්, භික්ෂුණීන් වහන්සේලා වෙන්න පුළුවන්, උපාසකයන් වෙන්න පුළුවන්, උපාසිකාවන් වෙන්න පුළුවන්, රජවරු වෙන්න පුළුවන්, සිටුවරු වෙන්න පුළුවන්, වෙනත් අන්‍ය තීර්ථකයන් වෙන්න පුළුවන්, කවුරුන් හෝ බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න ආවොත් බුදුරජාණන් වහන්සේ සතුරු සාමීචි කතා කරලා දිගට දිගට කතා කර කර ඉන්න ආකල්පයක් නෙමෙයි තියෙන්නේ, ඉක්මනටම ඒ අයව පිට කරගැනීමේ ආකල්පයක්. මොකද භාගතුන් වහන්සේගේ හිත ඒ අවස්ථාවේදී ඒ ශුන්‍යතා විහරණයට නැමිලා, ශුන්‍යතා විහරණයට කැමැත්තක් ඇති වෙලා, ඒ හුදකලා වාසයට, ශුන්‍යතා විහරණයකින් වාසයට තමයි දැන් ඒ හිත විශේෂයෙන්ම නැඹුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ බඳු කාලයකදී අර වගේ පිරිසක් ඇවිල්ලා කතා බහ කරන්න ගත්තොත් ඒක හිරිහැරයක්, ඒක බාධාවක්. ඒ නිසා උන්වහන්සේ ඒ වෙලාවේදී බණ කියන්න යන්නේවත්, නවවාද කරන්න යන්නේවත්, සතුරු සාමීච කතාවලේ දෙන්න යන්නේවත් නැහැ. ඉක්මනටම ඒ අයව පිට කර ගැනීම සඳහා, අයින් කර ගැනීම සඳහා කතාවක් කරනවා. ඉතින් මේ කාරණාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ විදිහටම යම්සි භික්ෂුන් වහන්සේ නමකුත් ඒ ඇතුළත ශුන්‍යතා විහරණයකින් වාසය කරන්න කැමති නම්, ඒ භික්ෂුන් වහන්සේ මෙන්න මෙබඳු ප්‍රතිපදාවක් අනුගමනය කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ ප්‍රතිපදාව තමයි ඊට පස්සේ විස්තර කරන්නේ. ඉතින් ඒ සඳහා මුලින්ම හිතේ යම්කිසි එකඟතාවයක් අවශ්‍ය වෙනවා. හිතේ සමාධි තත්ත්වයක් ගොඩනගා ගන්න අවශ්‍ය වෙනවා. මොකද අපිට එක පාටම ශුන්‍යතා ස්වභාවයක්, අනිමිත්ත ස්වභාවයක් අත්දකින්න බෑ. ඉතින් ඒ සඳහා යා යුතු ප්‍රතිපදාවක්, ගත යුතු ප්‍රතිපදාවක්, වැඩි යුතු පුහුණු කළ යුතු ප්‍රතිපදාවක් තියෙනවා. ඒ නිසා මුලින්ම හිතේ යම්කිසි ඒකාග්‍රතාවයක්, සමාධි තත්ත්වයක් ඇති කරගන්න අවශ්‍යයි. ඉතින් මේ සූත්‍රයේදී ඒ සම්බන්ධයෙන් කෙටි විස්තරයක් එනවා. ප්‍රථම ධානයේ උපයා ගන්නවා, ද්විතිය ධානයේ උපයා ගන්නවා, තෘතිය ධානයේ උපයා ගන්නවා, චතුර්ථ ධානයේ උපයා ගන්නවා. දැන් මේ සමතේ පැත්තෙන් කරන විග්‍රහයක්. ඒ කියන්නේ සමත පුබ්බංගම විපස්සනා කියන කොටසදී කෙනෙක් හොඳට හිතේ ඒකාග්‍රතාවයක් හදාගෙන, සමාධියක් දිනු කරගෙන ඊට පස්සේ තමයි මේ විපස්සනාව දිනු කරන්නේ. එතකොට ඒ මට්ටමකට යම් කෙනෙක් හොඳ ගැඹුරු සමාධියක් හදාගත්තා නම්, එතනින් පස්සේ ෂණිකව විපස්සනාවට නැඹුරු වෙලා ඒ දැනට තියෙන සියුම් සංඥා තත්වයෙන් හිත මුදවගෙන එතනට ප්‍රඥාව යොදලා හිත කිසිවක් ඇසුරු නොකරන, කිසිවක් මත පැලපදියම් නොවෙච්ච, කිසිවක් මත පිහිටා නොගත්ත ඒ අනිමිත තත්වයක් හෝ ශුන්‍යත තත්වයක් හෝ දක්වා හිත හරවන්න පුළුවන්. ඉතින් ඒක එකාතකින් අර සමතයක් මුලින් වඩලා සමාධියම පාදක කරගෙන ශුන්‍යත තත්වයකට හිත ගන්න එක උපක්‍රමයක්. ඒ උපක්‍රමෙම ඇත්තටම චූල ශුන්‍යත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මෙහෙම දේශනා කරනවට අමතරව දැන් විපස්සනාවක්ම පාදක කරගෙනත් මෙබඳු ශුන්‍යතා විහරණයකට කෙනෙකුට පත් වෙන්න පුළුවන්. ඒ විපස්සනාවම පාදක කරගෙන ශුන්‍යතා විහරණයක් ඇති කර ගැනීම ගැන තමයි ඊට පස්සේ දේශනාව වෙන්නේ. දැන් ඊට පස්සේ දේශනාව වෙන කොටස් ඔක්කොම හරිම ප්‍රායෝගිකයි. දැන් බුද්ධ දේශනාවේ මේ ප්‍රායෝගික පැත්ත හොඳට ඉස්මතු වෙන සූත්‍රයක් තමයි මේ මහා ශුන්‍යත සූත්‍රය. මේකෙදී යෝගාවචරයේ උත්සාහ කරන ආකාරය, ඒ යම්කිසි ශුන්‍යත විහරණයක් සඳහා උත්සාහවන්ත වෙන ආකාරය, ඇතැම් වෙලාවට අසාර්ථක වෙන ආකාරය, ඇතැම් වෙලාවට සාර්ථක වෙන ආකාරය බොහොම ලස්සනට පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ මේක ප්‍රායෝගිකව වැඩි යුතු දෙයක්ය, ප්‍රායෝගිකව වඩද්දිත් මේ ගමනේ විවිධ හැලහැප්පීම් සිද්ධ වෙන අය, උඩ යට යෑම් සිද්ධ වෙන අය, සාර්ථක වීම අසාර්ථක වීම සිද්ධ වෙන අය, අතපසු වීම වැරදි සිද්ධ වෙන අය කියන එක හොඳට මේ සූත්‍රය අනුව තේරෙනවා. මොකද එයා සමහර විට මුලින් ශුන්‍යතා විහරණයක් අත්දැකලා තිබුණා වෙන්න පුළුවන්. නමුත් ඊළඟ දවසේ ඒක ගන්න උත්සාහන්ත වෙද්දී ඔන්න හරියන්නේ නැහැ. අසාර්ථක වෙනවා. ඊට පස්සේ දැන් ඒකේ ශුන්‍යතා විහරණයක් සඳහා දරන ප්‍රයත්නය විවිධ පැතිවලිනුත් විස්තර කරලා තියෙනවා. ඉතින් ඒක පැත්තක් තමයි මේ අජ්ජත්තං ශුන්‍යතං මනසිකරෝති. මේ ඇතුළත යම්කිසි ස්වභාවයක් පාදක කරගෙන ශුන්‍යත తත්වය හිතේ මතු කර ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒක කෙටියෙන් මතක් කරනවා නම් අපි තුමු කෙනෙක් පිම්බීම හැකිලිම වගේ භාවනාවක් නැත්නම් ආනාපාන සතිය වගේ භාවනාවක් වඩාගෙන ගියා නම් ඉතින් එතකොට ඒ තුලින් හිතේ සතිමත් බව හොඳට දියුණු වෙගෙන එනවා. හිතේ ඒකාග්‍රතාවය දියුණු වෙගෙන එනවා. ඊට පස්සේ ක්‍රමානුකූලව එයා ඒ ස්වභාවය දිහාම හොඳට මධ්‍යස්ථව බලන්න උත්සාහවන්ත වෙනවා. ඉතින් ඒ කියන්නේ ඒවා මම මගේ කරගන්න නැතිව ඒවායේ ක්‍රියාකාරීත්වය හොඳට අස්පනා පිට අත්දකින්න ප්‍රායෝගිකව තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. දැන් එතකොට හිතය කල්පනා කරනවා කියන පැත්තෙන් නිදහස් වෙලා නතර වෙලා ඒ වෙනුවට හොඳට දැනගන්නවා කියන පැත්තෙන් දැනුවත් වෙනවා කියන පැත්තෙන් තමයි ඉස්සරහට යන්නේ. අපිට සාමාන්‍යයෙන් වෙන්නේ අපි කල්පනා කරනවා. හිත හිතා ඉන්නවා. පොත්වල තිබිච්ච දේවල් කල්පනා කරනවා. අපිටම හිතිච්ච දේවල් කල්පනා කරනවා. මෙන්න මේ කල්පනා කිරීම නෙමෙයි දැන් කරන්නේ. හිත සංසුන් කරගෙන, හිත නිශ්ශබ්ද කරගෙන, ඇතුලේ කතාව සමනය කරගෙන ඇත්ත වශයෙන් දැන් මේ කයේ සිද්ධ වෙන දෙයක් හොඳට බලාගෙන ඉන්නවා. ඒතොර දැන් මේ අජ්ජත්තං කියලා කියන්නේ මේ ඇතුළතම සිද්ධ වෙන දෙයක්. ඒක කයේ වෙන්නත් පුළුවන්, හිතේ වෙන්නත් පුළුවන්. කය පැත්තෙන් ගත්තොත් කාය අනුපස්සනාවක් වශයෙන් හඳුන ගන්න පුළුවන්, නැත්නම් වේදනා අනුපස්සනාවක් වශයෙන් හඳුන ගන්න පුළුවන්. හිත පැත්තෙන් ගත්තොත් එක්ක වේදනා අනුපස්සනාවක්, චිත්ත අනුපස්සනාවක්, ධම්මා අනුපස්සනාවක් වශයෙන් හඳුන ගන්න පුළුවන්. ඒතොර මේ හතරම අපිට අජ්ජත්ත වශයෙන් වඩන්න පුළුවන්. ඇතුළත වශයෙන් වඩන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු කෙනෙක් ධාතු මනසිකාරය නම් වඩන්නේ. ඉතින් එතකොට කය තුල මතුවෙන විවිධ ධාතු ලක්ෂණ එයා හොඳට තේරුම් ගනිමින් වාසය කරනවා. ඉතින් එහෙම වාසය කරද්දී එයාට එන්න එන්න ඒ අවබෝධය වැඩි වෙනවා. මෙතන ධාතු ලක්ෂණ එයාට වැටහෙන්න පටන් ගන්නවා. මුලදී ඒ තරම් කිසි පැහැදිලි බවක් නොතිබිච්ච දේවල් දැන් හොඳට විවිධ ධාතු ක්‍රියාකාරීත්වයක් වශයෙන් හොඳට විෂදව පැහැදිලිව තීව්‍රව එයාට තේරෙන්න පටන් ගන්නවා. එතකොට මෙතන පඨවි ධාතු ක්‍රියාකාරීත්වය, ආපෝ ධාතු ක්‍රියාකාරීත්වය, තේජෝ ධාතු ක්‍රියාකාරීත්වය, වායෝ ධාතු ක්‍රියාකාරීත්වය ඔන්න යෝගාවචරයේ ටික ටික අත්දකිනවා. ඉතින් මේ අත්දැකීම අපි හිතමු එයා දැන් දිගට පවත්වනවා. ඉතින් එතකොට එයා තුළ මේ අත්දැකීම නිසාම විපස්සනා නුවණක් වැඩෙන්න පටන් ගන්නවා. දැන් මුලින් නම් මෙතන හිතන් හිටියේ කෙනෙක් ඉන්නවා, මම ඉන්නවා, මං ඇවිල්ලා මිනිස්සෙක්, මං ඇවිල්ලා පුරුෂයෙක්, මං ඇවිල්ලා ස්ත්‍රියක්, මං ඇවිල්ලා තාත්තා කෙනෙක්, මං ඇවිල්ලා අම්මා කෙනෙක්. ඉතින් ඔය විදිහට අපි විවිධාකාර නම්ගම් දීගෙන විවිධ තත්ත්වයන් ආරෝපණය කරගෙන තමයි අපි හිටියේ. නමුත් දැන් ඊට වඩා වෙනස් තත්ත්වයක් තමයි යෝගාවචරය අත්දකින්නේ. දැන් මේ මගේ කියාගත්ත කය, මම කියාගත්ත කය, මගේ ආත්මය කියාගත්ත කය හුදෙක් ධාතු ක්‍රියාකාරීත්වයක් බවට යෝගාවචරය ටික ටික අත්දකිනවා. ඒකට උපමාවක් බුදුරජාණන් වහන්සේ දෙන්නේ අර ගවයෙක් ඝාතනය කරන අවස්ථාවේදී ඒ ගව ඝාතකයාට තියෙන්නේ ගවයෙක් ඝාතනය කරනවා සතෙක් මරනවා කියන අදහස. ඒ සංඥාව. නමුත් එයා ඒ ගවයා මරලා ඉවරලා කෑලිවලට කපලා හැම ඇරලා කෑලිවලට කපලා මස් පිණිස විකුණනවා නම් යම්සි තැනකට ගෙනහිල්ලා. ඒ වෙලාවේදී එයා මස් තමයි විකුණන්නේ. දැන් මේ ගවයෙක් විකුණනවා නෙමෙයි සතෙක් විකුණනවා නෙමෙයි මස් රාත්තලක් විකුණනවා. මස් කිලෝ එකක් විකුණනවා. මස් කිලෝ දෙකක් විකුණනවා. ඒතර යාගේ අර තිබිච්ච සත්ව සංඥාව සම්පූර්ණයම මස් කියන සංඥාව පැත්තට පරිවර්තනය වුණා. යෝගාවචරයේගෙත් ඔන්න ඒ වගේ සංඥාවල පරිවර්තනයක් සිද්ධ වෙනවා මේ විපස්සනාවක් වඩාගෙන යනකොට. කලින් නම් තිබුණේ මේ කය මගේ, මේ කය කියන්නේ මම, මේ කය අයිති මට, මේ කය තමයි මගේ ආත්මය. ඉතින් ඔහොම ගත්ත වැරදි විපරීත සංඥාවක් තමයි අපි ගාව තිබුණේ. නමුත් දැන් යෝගාවචරයේ මේ කය දිහාම මේ විවිධ ධාතු ක්‍රියාකාරීත්වයන් දකින්න දකින්න, කය තුලින්ම පැන නගින, කය තුලින්ම මතුවෙන මේ ධාතු ක්‍රියාකාරීත්වය හොඳින් වටහා ගන්න මෙතන සත්වේ පුඤ්ඤලයක් මමෙක් නොමැති බව යාට පොඩ පොඩ ප්‍රත්‍යක්ෂ වෙන්න පුළුවන්. අර තිබුණ ඝන සංඥාව, සත්ව සංඥාව ඉවත් වෙන්න පටන් ගන්නවා. ඒ වෙනුවට රාසි සංඥාව, ධාතු සංඥාව හිතේ මතුවෙන්න පටන් ගන්නවා. දැන් මේක දිගට කරගෙන යනකොට ඇතැම් වෙලාවට මෙතනින්මත් හිත ශුන්්‍යත පැත්තට හැරෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන සත්ව පුජ්‍යල භාවයක් නැහැ. මෙතන හුදෙක් ඒ සත්ව පුජ්‍යල ආත්ම භාවයෙන් ශුන්්‍යයි. ශුන්්‍යතං අත්තෙන් අත්තේනවා අත්තනීයේනවා. ශුන්්‍යමිදං අත්තේනවා අත්තනීයේනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ හොඳට එයාට අනාත්ම ලක්ෂණය නම් මෙතෙන්දිමත් ප්‍රකට වුණේ. සමහර විට එයාගේ හිත ඒ ශුන්්‍යත තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ කයෙන් හිත නිදහස් වෙලා කිසිවක් ඇසුරු නොකරන තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. මෙතනදිමත් ඒ තත්ත්වය ඇති වෙන්න ඉඩ තියෙනවා. හැබැයි තවත් කෙනෙකුට එතනදී ඇති වෙන්නේ නැහැ. තවත් කෙනෙක් තව දිගට යනවා. එයාට මේ ධාතු ලක්ෂණ වලට අමතරව දැන් මේ ධාතුන්ගේ හැසිරීම පිළිබඳව යම් අවබෝධයක් එන්න පටන් ගන්නවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේ ධාතු ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. ඒ දිහා දැන් එයා මධ්‍යස්තව බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට මේවා නිකන් ඔක්කොම කලවම් වෙලා වගේ මේවා තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවය එයාට වැටහෙන්න පටන් ගන්නවා. දැන් ආයි මේක පඨවි ආපෝ තේජෝ වායෝ කියලා වෙන් කරගන්න බැරි තරම් බොහොම ශීඝ්‍රව මේ දේවල් ඇති වෙලා නැතිලා යනවා. විහුසුලෝ වෙනස් වෙලා යනවා. විපරිණාමයකට ලක් වෙනවා. තියෝගාවචරය දිහා බලාගෙන ඉන්නවා. දැන් අහවල් ධාතුවේ මේ පේන්නේ කියලා නැත්නම් අහවල් ධාතු ක්‍රියාකාරීත්වයේ මේ Taman දකින්න කියලා එහෙම නිශ්චය කරගන්න බෑ. හැබැයි මොකද්දෝ ධාතු ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒක පුදුමාකාර විදිහට අනිත්‍යයි. මොහොතක් පාසා වෙනස් වෙනවා. මොහොතක් පාසා ඇතිලා නැතිලා යනවා. ඒ ඇතිවීම නැතිවීම ප්‍රවාහයෙන් ඒ ස්වභාවයෙන් නිරන්තරයෙන්ම පෙළෙනවා. ඒතර මේ බඳු නිරන්තරයෙන් ඉතාම වේගයෙන් සිද්ධ වෙන මේ බඳු ක්‍රියාකාරීත්වයක් ඇතුළත කෙනෙක් පුද්ගලයෙක් මමෙක් සත්වයෙක් ඉන්න බැරි බව යෝගාචරය වටහා ගන්නවා. ඉතින් වෙනත් වචන වලින් කියනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ ත්‍රිලක්ෂණය යෝගාචරයට ටික ටික වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් මේ බඳු වැටහීමක් යෝගාචරයෙක් ලබන්න එයා තුළ හොඳට ගැඹුරෙන් වැටහුනේ යාට අනිත්‍ය ලක්ෂණය නම් ඒ අනිත්‍ය වැටහීම තුලින් එයාගේ හිත නිදහස් වෙන්න පුළුවන් ඒ නිමිති ගැනීමෙන්. ඒ කියන්නේ අපි හැමදේම නිත්‍යයි කියලා ගත්ත ගමන් ඔන්න නිමිත්තක් අපේ හිතේ පැලපදියම් වෙනවා. නිමිත්තක් හිතට ගැනෙනවා. නැත්නම් හිත නිමිති ගන්නවා නිත්‍ය සංඥාවෙන් ඉන්නකොට. හැබැයි මේ සියල්ලෙහි තියෙන අනිත්‍ය ලක්ෂණය, මොහොතක් පාසා වෙනස් වෙන ලක්ෂණය, යහුසුලුව ඇතිව නැතිව යන ස්වභාවය කෙනෙකුට වැටහෙන්න ඒ යෝගාචරයට නිමිති ගන්න බැරි තත්ත්වයක් හිතේ මතු වෙනවා. එයාට දැන් වර්ණයක් හරියට පේන්නේ නැහැ, සටහනක්, හැඩයක්, රූපයක් පේන්නේ නැහැ. ඒ වෙනුවට නිකන් ඔක්කොම බොඳ වෙච්ච ගතියක්. ඔක්කොම නිකන් පාට මැකිච්ච ගතියක්, විවර්ණ වෙච්ච ගතියක් තමයි එයා අත්දකින්නේ. ඉතින් මේ தත්ත්වය හරහා තවදුරටත් ගියා නම් ඒ මතුවෙන විරාගී ස්වභාවය, අනිත්‍ය ලක්ෂණය හොඳට තව තව වර්ධනය වෙලා හිත මේ සියල්ල අතහැරලා දාලා විවේක වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි කියනවා අනිමිත්ත සමාධි මට්ටමක් කියලා. නැත්නම් අනිනිත විමුක්ෂ මුඛයක් කියලා කියනවා. ඉතින් දැන් ඔන්න යා අර ඔක්කොම ටික සංස්කාර ස්වභාවයන් ටික අතහැරියා. දැන් ඔන්න නිදහස් වුණා. ඉතින් ওই தත්වේම තව පැත්තකින් විස්තර කරන්න පුළුවන් මේ අනිත්‍ය ලක්ෂණයෙන් නිරන්තරයෙන්ම පෙළෙනවා කියලා තේරුම් අරගෙන. නිරන්තරයෙන්ම මේ කය අනිත්‍ය ස්වභාවයෙන් පෙළෙනවා. හැම මොහොතක් ගානේම ඇතිලා නැතිලා යනවා. ඉතින් එතකොට මෙහෙම එකක් තමයි අතීතෙදිත් තිබුණේ. දැන් තියෙනෙත් මේ බඳු தත්වයක්. අනාගතයේදී තව මොන කයක් ලැබුවත් මනුෂ්‍යකයක් වෙන්න පුළුවන්, දිව්‍යකයක් වෙන්න පුළුවන්, බ්‍රහ්මකයක් වෙන්න පුළුවන්, මේ මොනකයක් ලැබුවත් අන්තිමට උරුම වෙන්නේ ඔච්චරමයි. අනාගතේ උරුම වෙන්නේ ඔච්චරමයි කියලා කෙනෙක් මෙබඳු නිරන්තරයෙන් ඇතිව නැතිව යන ස්වභාවයක් ප්‍රාර්ථනා නොකර ඉන්න. ප්‍රාර්ථනා කළා තේරුමක් නැති බව, මේබඳු සත්‍යයකට ආසා කිරීමෙන් පළක් නැති බව තේරුනොත් අන්න හිත ආසා කිරීම වෙනුවට ඒක අතහැරලා දානවා. ඒ ආසා නොකිරීම තුලින් හිත නිදහස් වෙනවා. එමත් නැත්නම් ප්‍රාර්ථනා නොකිරීම හරහා හිත මේ සියල්ල අතහැරලා දානවා. ඉතින් ඕකට අපි කියනවා අප්පනිහිත කියලා, අප්පනිහිත විමුක්ෂ මුඛය කියලා. එතකොට එයාගේ හිත නිදහස් වුනේ අර ප්‍රණිදි නැති නිසා, ප්‍රාර්ථනාවන්ගෙන් හිත නිදහස් වෙච්ච නිසා, ආසා නොකිරීම නිසා, නොඇලීම නිසා තමයි හිත නිදහස් වුනේ. එමත් නැත්නම් මේ தත්වය හොඳට බලමින් වාසය කරද්දී මෙතන සත්වපුජ්‍යල භාවයක් නොමැති බව, මමෙක් කියලා දෙයක් ගන්න නොමැති බව, ආත්මීය ස්වභාවයක් නොමැති බව යෝගාවචරය හඳුන ගන්නවා. ඉතින් එතකොට එයාගේ හිත ඒ තුලින් නිදහසක් ලබන්න පුළුවන්. ඒකට අපි කියන ශුන්්‍යත විමුක්ෂ මුඛයක් කියලා. එතකොට ඉතින් මෙන්න මේ පැති තුනෙන් එකකින් එයාගේ හිතේ නිදහසක්, උපාදාන වලින් තොරවීමක්, අනිශ්චිත වීමක් සිද්ධ වෙන්න පුළුවන්. తాවකාලිකයි. නැතු මේ දීර්ඝකාලීනව සදාකාලිකව ලබන නිදහසක් නෙමෙයි. తాවකාලිකව එයාගේ හිත දැන් නිදහස් වුණා. ඉතින් මෙන්න මේ මම දැන් විස්තර කරේ ඒක උපක්‍රමයක්. ධාතු මනසිකාරයේ පාදක කරගෙන කෙනෙක්ගේ හිත අර ශුන්‍ය තත්වයකටපත් වීම. හැබැයි මම මේ විස්තර කරේ සාර්ථක වීම බුදුරජාණන් වහන්සේ මුලින්ම විස්තර කරන්නේ ඒකේ අසාර්ථක වීම. ඒ කියන්නේ උත්සාහ කළා. හැබැයි එහෙම විඳහසුනේ නැහැ. එයාට තාමත් ඒ தත්වය ලැබිලා නැහැ. තාමත් ඒ මට්ටමට එයාගේ ප්‍රඥාව දියුණු වෙලා නැහැ. තාම ඉතින් භාවනා කරනවා. හොඳට අනිත්‍ය වැටහෙනවා. දුක්ඛ ලක්ෂණයක් ටිකක් වැටහෙනවා. අනාත්ම ලක්ෂණයක් ටිකක් වැටහෙනවා. හැබැයි තාම ප්‍රමාණවත් තරමට හිත නිදහස් වෙන තරමට ඒ ප්‍රඥාව ප්‍රගුණ වෙලා නැහැ. ඒ නිසා උත්සාහ කළාට මොකද තාම ශුන්‍ය තත්ත්වයක් අත්දකින්න බැරි වුණා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ විස්තර කරනවා එතකොට ඒ තත්ත්වය දැනගන්නවා. දැන් ආධ්‍යාත්මික වශයෙන් මේ ධාතු මනසිකාරයක් වඩමින් බඳු තත්ත්වයක් ඇති කරගන්න උත්සාහත් වුණාට මොකද එහෙම ඒ තත්ත්වය ඇතිුනේ නැති බව, හිත එතන පැහැදුනේ නැති බව, හිත ඒ තත්ත්වයට බැසගත්තේ නැති බව, ඒ තත්ත්වය තුළට පත් වෙච්ච නැති බව මේ යෝගාචරය හොඳට තේරුම් ගන්නවා. ඒ කියන්නේ තව යමක් කරන්න තියෙනවා. තව මේක දියුණු කරන්න අවශ්‍යයි. කිනක යා බොහොම නිහතමානීව වටහා ගන්නවා. ඊට පස්සේ ආ අපි තුන් තවත් යෝගාචරයේ බහිද්දා කියන මේ බාහිර අරමුණු පාවිච්චි කළා මේ තත්ත්වයක් ගන්න උත්සාහන්ත වෙනවා. ශුන්‍ය තත්ත්වයක් ගන්න උත්සාහන්ත වෙනවා. අපි හිතමු යා එළියේ නමක් හරි සද්දයක් පාවිච්චි කළා. නැත්තම් එළියේ දකින්න රූප පාවිච්චි කළා. එළියෙන් එන ගඳක් සුවඳක් පාවිච්චි කළා. රසක් පාවිච්චි කළා. ඉතින් මේ වගේ මේ බාහිර අරමුණු දිහා බලලා කෙනෙක් මේ தත්වය විපස්සනාවට නැගුවොත් සමහර විට ඒ තුරිනුත් ශුන්‍ය தත්වයකට අනිමිත தත්වයකට හිතපත් වෙන්න ඉඩ තියෙනවා. නමුත් බුදුහාඳුර මුලදී මතක් කරන්නේ ඒකත් අසින් අසාර්ථක වුණා. ඊට පස්සේ ආ දෙන්න දෙකම බලනවා. අජ්ජත්ත බහිද්දා කියන දෙකම කරනවා. අතුලත ටිකක් කළා ඊට පස්සේ එයා බාහිරට ටිකක් කරනවා. අපි තමු යෝනිසෝ මනසිකාරයකින් ධාතු මනසිකාරයක් වඩමින් වාසය කළා ටික වෙලාවක්. ඒ තුලින් ප්‍රඥාවක් දිනු කරගත්තා. ඊට පස්සේ බාහිර අරමුණු වලට හිත යොමු කළා. ඒවැය ඇතේ නැතේ ස්වභාවයක් දකිමින් වාසය කිරීම තුලින් මේ බන්ධු ශුන්‍ය තත්ත්වයක් ගන්න පුළුවන්ද කියලා උත්සාහන්ත වෙලා බලනවා. හැබැයි සාර්ථකුනේ නැහැ. දැන් මේ බන්ධු තත්ත්වයක් නම් තියෙන්නේ ඇත්තටම ආනෙන්ජ තියෙන තත්ත්වයට යන්න අමාරුයි. මොකද මුල ටිකේ අසාර්ථකයි. ඉතින් කෙසේ නමුත් ඒ ආනන්‍ය සත්‍යයකුත් ත්‍යා ගන්න උත්සාහන්ත වෙනවා. නමුත් ඒකත් ඉතින් අසාර්ථක වෙනවා. දැන් මේ විදිහට අසාර්ථක වුණා නම් ඊට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා ඉතින් දැන් මොකද කරන්නේ? ඉතින් ඒ හිතේ තියෙන අඩුපාඩු ගන්න ටික හදා ගන්න ඕනේ. Tamanට තේරෙන්න ඕනේ මේ වෙලාවදී තාම ඉතින් මේ මට්ටමට මේ හිත දියුණු වෙලා නැහැ. සමහර විට තාම සමාධිය අඩුපාඩු ගන්න තියෙනවා. එක දිගට මේ අරමුණු වල ඇති නැතිම ස්වභාවය දැකගෙන වාසය කරන තරම් තාම හිත ශක්තිමත් මදි. නැත්තං ඒ බොහොම සූක්ෂම අන්දමින් ඒ ඇති වෙන නැති වෙන ස්වභාවය දකින්න තරම් හිතේ සතිය සම්පජඤ්ඤය දිනු වෙලා මදි. කියලා අර තමන්ගේම මේ හිතේ තියෙන අඩුපාඩු කන් ටික එයා තේරුම් ගන්නවා. තේරුම් අරගෙන මේ අඩුපාඩු කන් ටික තව ඉවත් කළා හිත ශක්තිමත් කරගන්න, මේ ಗುಣධර්ම දිනු කරගන්න, කුසලතාවයන් දිනු කරගන්න යෝගාවචරය උත්සාහන්ත වෙනවා. ඉතින් සමාවයට Tamanta තේරුණා නම් දැන් සමාධිය මදි කියලා. තව ටිකක් සමාධිය දිනු කරනවා. හිතේ ඒකාග්‍රතාවය දිනු කරනවා. හිත පොඩ්ඩක් ඒ දිහා බලන් ඉඳද්දී හිත විසිරෙන්න පටන් ගන්නවා නම් ඉතින් ඒ කියන්නේ සමාධියේ අඩුපාඩුකම් තියෙනවා. ඒ නිසා සමාධිය හදා ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් සමතේ පැත්තෙන් වෙන්න පුළුවන්. ආනාපාන සතියක් වඩලා වෙන්න පුළුවන්. ඉතින් මේ කොමක් හෝ ප්‍රක්‍රමයක් පාවිච්චි කළා හිතේ සමාධිමත් බව දිනු කරගන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ ඉතින් ආයිත් වැඩේට බහිනවා. ආයිත් ඇතුළත වශයෙන් ශුන්‍යතා විහරණයක් ලබා ගන්න උත්සාහන්ත වෙනවා. අවබෝධයක් ඇති කර ගන්න උත්සාහන්ත වෙනවා. ධාතු මනසිකාරයක් වඩනවා. එහෙමත් නැත්නම් වේදනානුපස්සනාවක් වඩනවා. එහෙමත් නැත්නම් චිත්තානුපස්සනාවක් වඩනවා. ඉතින් මේ විදිහට මේ සතර සතිපට්ඨාන වඩමින් ඒ ප්‍රඥාව දිනු කර ගන්න දැන් විපස්සනාවක් වඩා ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මෙහෙම උත්සාහ කරද්දී යම් දවසක ඔන්න සාර්ථක වෙනවා. ඉතින් එතකොට යාට තේරෙනවා දැන් නම් අද ඒ ක්‍රමානුකූලව භාවනාව කරගෙන ගියා. හිත කිසිදු නිමිත්තක් ගන්න නැතුව, නිමිත්තක් ඇසුරු කරන්නේ නැතුව ඒ අනිශ්චිත භාවයකට, උපාදාන වලින් තොර තත්වයකට, එහෙමත් නැත්නම් අනිමිත්ත ස්වභාවයකට, ශුන්‍යත ස්වභාවයකට ඔන්න හිතපත් වුණා. කියලා මේපත් තුන බව ඒ යෝගාචරය ඒකත් හොඳට දැනගන්නවා. අදනම් සාර්ථකයි, අදනම් හිත හොඳට එතනටපත් වුණා. ඒකේ හොඳට හිත බැසගත්තා. කිසිවක් ඇසුරු නොකරන තත්වයක් හිතේ උදා වුණා. කියලා මේ තත්වය අත්දකින්න. එයා හොඳට මනාව දැනගන්නවා. ඉතින් ඇත්තටම මේ දැනගැනීම මුලදී ඒ තරම්ම පැහැදිලි නැහැ. يعني මේ තත්වයක් හිතේ තප්පරයක් දෙකක් ඇති වුණා කියලා යෝගාචරයට ඒක ඒ තරම්ම දැනෙන්නේ නැහැ. හැබැයි යා අතහරින්න නැතුව මේ කාරණාව දිගට දිගට කරගෙන යනවා නම් ඒ තප්පරයක් දෙක වෙනුවට තප්පර 5ක් 10ක් ඔන්න ඒ తත්වයේ හිතේ පවතින බලපවත්වන්න පටන් ගන්නවා. මොකද යා තව තව ප්‍රඥාව දියුණු කරනවා, හිතට ඒ උමනා කරන සමාධිය ආදී කුසලතාවයනුත් තියෙනවා. ඒ නිසා ඒ ලබන ප්‍රතිඵලය වැඩි වෙලාවක් හිතේ රඳා පවතිනවා. දැන් ඔන්න ඒ අපිටම ශුන්‍යද తත්වයක් නම් ඇති උනේ ඔන්න තප්පර 10ක් හිතේ රඳා පවතුනවා. ඒත් සමහරවිට තාම ඒ තරම් යමක් තේරෙන්නේ නැහැ. හැබැයි තින් ආය ආය කරද්දී ඔන්න තප්පර 20ක් රඳා පවතිනවා. විනාඩියක් රඳා පවතිනවා. විනාඩි 2ක් රඳා පවතිනවා. විනාඩි 5ක් රඳා පවතිනවා. විනාඩි 10ක් රඳා පවතිනවා. විනාඩි 20ක් රඳා පවතිනවා. විනාඩි 30ක් රඳා පවතිනවා. ඉතින් මේ විදිහට අන්න යෝගාවචරයේ දැන් මේ ශුන්‍යත తත්වය දියුණු කරනවා. අපි කියනවා ශුන්‍යත සමාධියක් වඩනවා. නැත්තම් අනිමිත්ත සමාධියක් වඩනෝ, අප්පන්හිත සමාධියක් වඩනෝ. ඉතින් ඔය தත්ත්වය යෝගාචරයේ පුහුණු කළ යුතුයි. මේවා මේ විස්තර කරාට මේවා එන දේවල් නෙමෙයි. මේවා අපි ප්‍රායෝගික වැඩි යුතු දේවල්. නිවරදිව හතිපට්ඨානයක් වඩමින් යනකොට මේ தත්ත්වයන් යෝගාචරයේගේ හිතේ ඇති වෙන්න ඕනේ. ප්‍රතිඵලයක් වශයෙන් යාට ඒවා අත්දකින්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට තමයි අන්න යාට තේරෙන්නේ මේකේ ප්‍රතිඵලයක් දැන් තියෙනවා. මම මේ වඩපු භාවනාවේ ප්‍රතිඵලයක් මට මේ වෙනකොට අත්දකින්න ලැබිලා තියෙනවා. ඒක විනාඩි 20ක් පවත්වන්න පුළුවන් කියලා අන්න එයාට පොඩ්ඩක් විශ්වාසය ඇති වෙනවා. ඉතින් ඒ වගේම බුදුරජාණන් වහන්සේ අධ්‍යත්ත විතරක් නෙවෙයි බහිද්දා පැත්තත් විස්තර කරනවා. විස්තර කරද්දී ඉතින් ඒකත් ඔන්න සාර්ථක වෙන මට්ටමත් සාර්ථක වෙන පැත්තත් විස්තර කරලා තියෙනවා. අර කලින් විස්තර කළේ අසාර්ථක වෙන හැටි, දැන් විස්තර කරනවා සාර්ථක වෙන හැටි. දැන් මෙහෙම කරද්දී සමහරට අජ්ජත් බහිඳා දෙකමත් පාවිච්චි කරනවා. කෙනෙක් කලින් ටිකක් ධාතු මනසිකාරයක් වඩලා වේදනානුපස්සනාවක් වඩලා ටිකක් එයා ඒකෙන් යම්සි ගැම්මක්, ජවයක්, ප්‍රඥාවක් දිනු කරගන්නවා. ඊට පස්සේ ඔන්න අපි හිතමු එහිදීන් එනවා නිරන්තරයෙන්ම දිගට දිගට ඇහෙන සද්දයක්. ඒකට හිත දාගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඒ එන සද්දෙට සද්ද ඇති වෙලා නැති වෙලා යන ආකාරය දිහා බලාගෙන ඉන්නවා. සමහරට ඒ නැති වී යන ආකාරය නැවත නැවත දකින්න දකින්න ඒ නැතිවීම හොඳට ප්‍රකට වීම තුලින් නිරෝධයක් කරා නැත්නම් ශුන්‍යත තත්වයක් කරා අනිමිත තත්වයක් කරා හිතපත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේවා ප්‍රායෝගිකව දිනු කරද්දී යෝගාචරයේ විවිධ පැතිවලින් අත්හදා බලනවා. අත්හදා බලද්දී තමයි යාට තේරෙන්නේ මේ පැත්තෙන් දාන්නත් පුළුවන්, මේ පැත්තෙන් දාන්නත් පුළුවන්, මේ දෙක එකතු කරලා ගන්නත් පුළුවන්. ඉතින් කියලා ඉතින් යා මේ විවිධ පරිේශණයක් තමා වශයෙන් කරගෙන යන අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ පාර පෙන්නලා තිනවා. හැබැයි තම තමා වශයෙන් මේ පාර දිනු කරන්න අවශ්‍යයි. මාර්ගය වඩන්න අවශ්‍යයි. පුහුණුව සිද්ධ කරන්න අවශ්‍යයි. එතකොට තමයි යෝගාවචරයේ මේකේ යම්කිසි ප්‍රගුණ බවක්, පරිචයක්, පරිණත බවක්, පුහුණුවක්, අත්දැකීමක් ලබන්න පුළුවන්කම පුළුවන් වෙන්නේ. දැන් මෙහෙම කරද්දී අතරම මේ කොටස හුඟක් පැහැදිලි වෙන්නේ සලායතන විභංග සූත්‍රය. අපි මේ සූත්‍රයෙන් පස්සේ සාකච්ඡා කරමු ඒකත්. දැන් කෙනෙක් මේ විවිධ අරමුණු පාවිච්චි කළා තමයි දැන් මේ හිත නිමිත නොගන්නා තත්වයකට පත් කරගත්තේ. අපිට මූ ධාතු මනසිකාරයක් පාවිච්චි කරද්දී ඒ ධාතු ලක්ෂණ හොඳින් බලමින් වාසය කළා ඔන්න ශුන්‍ය තත්වයකට ආවා. ධාතු ලක්ෂණ වල තියෙන නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තේරුම් අරගෙන ඔන්න ඒ තත්වයකට ආවා. එහෙම නැත්නම් අපි තුමු වේදනානුපස්සනාව කරනවා. ඒක පාවිච්චි කළා කෙනෙක්ගේ තත්ත්වයට නැත්නම් බාහිර තියෙන රූප, සද්ද, ගන්ධ, රස ඒවා හොඳට වික්ෂා මේ විග්‍රහ කරගෙන විශ්ලේෂණය කරගෙන මේ තත්ත්වයට ආවා. ඉතින් විවිධ පැතිවලින් තමයි එතකොට මේ තත්ත්වයට එන්නේ. ඉතින් එතකොට මේ ඇතිවන සමාධි තත්ත්වය බුදුරජාන් වහන්සේ එක්තරා නමක් දෙනවා සලායතන විභංග සූත්‍රයේදී. උපේක්ඛා නානත්තා නානත්ත සිතා. මේ ගොඩනැගෙන උපේක්ෂාව නානාවිධ වූ ක්ෂේත්‍රෝස්සේ තමයි මේ යෝගාවචරය ඇති කරගන්නේ. ඇතැම් වෙලාවක ධාතුන්ගේ ස්වභාවය දිහා දැකලා ආධ්‍යාත්මික වශයෙන් තියෙන ධාතු. සමහරවිට ඒ බඳුම බාහිර තියෙන ධාතු. රූප වෙන්න පුළුවන්, සද්ද වෙන්න පුළුවන්, ගඳ සුවඳ වෙන්න පුළුවන්, රස වෙන්න පුළුවන්. එතකොට මෙතන යම්සි විවිධත්වයක් තියෙනවා. හැබැයි මේ தත්ත්වය දැන් හිතේ දියුණු වෙන්න දියුණු වෙන්න ඒ සමාධිය හිතේ පවත්වන්න පවත්වන්න යෝගාචරයේ හිත ඒකට හුරු වෙනවා. දැන් එයාට හොඳට විශ්වාසය ඇති වෙනවා. අදත් මම භවනා කරන්න වාඩි වෙනවා. ඒ தත්ත්වයට මගේ හිතපත් වෙනවා. ඒ නිමිති නොගන්නා සමාධි தත්ත්වය තුළ හිත පැයක් පවත්වන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කිසිම සත්ත්ව පුජ්‍යල සංඥාවකින් තොර ඒ බඳු ශුන්‍යත සමාධියක් තුළ විනාඩි 45ක් දැන් පවත්වන්න පුළුවන් කියලා අර ඒ ප්‍රායෝගිකව Tamanටම ඒ தත්ත්වය පිළිබඳ විශ්වාසයක් ඇති වෙලා. දැන් එයා එතනින් නතර වෙන්නේ නැතිව දැන් උත්සාහන්ත විය යුතුයි මේක සක්මනේදීත් ඇති කරගන්න. මේ தත්ත්වයට හිත ඉක්මනටම යොදන්න. ඒ කියන්නේ අරතරන් වටේ ගිහිල්ලා ඒ දැන් ප්‍රඥාව වඩ වඩා ඔකට ගන්නව වෙනුවට දැන් නිකන් උත්සාහ කරලා බලනවා. කෙලින් මෙතෙන්ට හිත දාන්න බැරිද? මුකුත් වඩන්නේ නැතිව. ධාතු මනසිකාරයක් වඩන්නේ නැතුව දැන් ඍජුව මතෙන්ට හිත දාන්න බැරිද? වේදනානුපස්සනාවක් වඩන්නේ නැතුව ඍජුව මතෙන්ට හිත දාන්න බැරිද? කියලා කෙනෙක් උත්සාහන්ත වෙනවා. ඒතර මෙහෙම උත්සාහවත් වෙන්න වෙන්න යාගේ හිත මුලදී ඒ తত্ত্বය ඒ තරම්ම සාර්ථක වෙන එකක් නැහැ. මොකද දැන් ලොකු ප්‍රඥාවක් මත පාදක වෙලයි මෙතෙන්ටපත් උනේ. ඉතින් ඒ ප්‍රඥාවේ අඩුපාඩුව තියෙන නිසා ඒ යෝගාචර ටිකක් මුලදී ඒ తত্ত্বය අත්දකින්න බොහොම කෙටි කාලයක් වශයෙන්. අපි තුමා අර වගේ නිවැරදි විපස්සනාව කරහා ගිහිල්ලා ආවහම පැයක් තිබුණා නම් එකපාරට මෙත හිතෙන්ට හිත දැම්මම ඔන්න හිත තියෙන්නේ එතන විනාඩි 5යි. මොකද ආයෙත් කැඩෙනවා බිඳෙනවා. ඉතින් එතකොට යන්න යා උත්සාහත් වෙනවා විපස්සනාව කඩලා ඒ කෙලස් ටික දුරු කරගන්න. එතකොට අන්න විනාඩි 6ක් තියෙනවා. එතකොට අන්න විනාඩි 7ක් තියෙනවා. ඉතින් ඔය හැමෝම දිනු කරගෙන යද්දී ඔය එන తত্ত্বය ආනෙන්ජ తত্ত্বයක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ආනෙන්ජ සමාධියක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. මෙතන తত্ত্বයට බුදුරජාණන් වහන්සේ නමක් දීලා තිනවා උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිතා. දැන් මේ ඇති වෙන උපේක්ෂාව ඒකත්වයකින් යුක්තයි. ඒ කියන්නේ විවිධ මාර්ගවලින් නෙමෙයි එන්නේ, ටක් ගාලා එතෙන්ට හිත දානවා, පත් කරනවා. එතන නිමිති සංඥා මොකක්වත් නැහැ. එක තැනක හිත හිර වෙච්ච ගතියකුත් නැහැ. හිතේ තියෙන නොසල් වෙන ස්වභාවයක්, හිතේ තියෙන අරමුණු වලින් ශුන්‍ය වූ ස්වභාවයක්, හිත පැතිරිච්ච අවධානයක්, පැතිරුණු අවධානයක් තමයි හිතේ තියෙන්නේ. ඉතින් මේ தත්ත්වය එක්තරා පැත්තකින් කියනවා නම් අරූප ධානයේක தත්ත්වයකට සමානයි. හැබැයි විපස්සනාව හරහා කෙනෙක් අත්පත් කරගත්ත අරූප ධාන தත්ත්වයක්. ඉතින් මේ ක්‍රමය ඇත්තරම සලායතන විභංග සූත්‍රයේදී බොහොම අපූර්වට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. දැන් ඔය ආනෙන්ජ தත්ත්වයට හිත ගන්නත් යෝගාචරයේ උත්සාහවන්ත වෙනවා. ඉතින් ඇතැම් වෙලාවට සාර්ථක වෙනවා, ඇතැම් වෙලාවට අසාර්ථක වෙනවා. ඒකත් මේ චූලසුඤ්ඤ මේ මහා සුඤ්ඤ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. එතකොට දැන් යෝගාවචරයේ දැන් මේ දියුණු කරගත්ත විපස්සනා ප්‍රතිඵලයන් තව තව වඩමින් ඒවා තුළ හැසිරෙන්න, ඒවා තුළ ජීවත් වෙන්න, ඒවායේ වාසය කරන්න තමයි දැන් මේ උත්සාහත් වෙන්නේ. දැන් එතකොට අපිට තේරෙනවා මේ භාවනාවක් වඩලා විපස්සනාවක් වඩලා යම්සි ප්‍රතිඵලයක් කෙනෙක් ඇති කරගත්තහම ඒ ප්‍රතිඵලය තමන්ට උරුම කරගන්න, තමන් සතු කරගන්න, තමන් ඒ තුළ විපුලත්වයක් ලබන්න, පරිණත බවක් ලබන්න, ඒක නිකන් තමන්ගේ ගෙදර වගේ කරගන්න, නැත්නම් තමන්ට ඕන ලාවක හිතුන තැනක යන්න පුළුවන් වාහනයක් වගේ ඒක කරගන්න තරම් ඒක දියුණු කරන්න අවශ්‍යයි. ආසේවිතාය, භාවිතාය, බහුලී කතාය, යානි කතාය, වත්තු කතාය, අනුට්ඨිතාය, පරිචිතාය, සුසමා රද්ධාය කියලා ඔය වගේ වචන වලින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. එහෙනම් මේ ඇතිවෙච්ච ප්‍රතිඵලය නැවත නැවත ආසේවණය කළ යුතුයි, නැවත නැවත ඇසුරු කළ යුතුයි, ඒක නැවත නැවත තව ප්‍රගුණ කළ යුතුයි, වැඩි යුතුයි, බහුලීකృత කළ යුතුයි තමන්ගේ යානාවක් වගේ තත්ත්වයට පත් කරගත යුතුයි. ඒක තමන් සන්තක දෙයක් බවට පත් කරගත යුතුයි. තමන්ට හොඳට පිහිටන්න පුළුවන් තැනක් බවට පත් කරගත යුතුයි. හැබැයි මතක තියාගන්න ඕනේ මේ පිහිටන්න ඕන තැනක් කියුවට එතන තැනක් කියලා නැහැ. හිතට අරමුණක් කියලා එතන නැහැ. දැන් මේ කතා කරන විපස්සනා මට්ටම් වලදී අරමුණු ඇසුරු නොකරන සමාධියක්. නිමිති නොගන්නා සමාධියක්. කෙනෙක් පුද්ගලයෙක් මමෙක් සත්වයක් නිරූපණය නොවන තත්ත්වයක්. ඒ තත්ත්වයක් තමයි දැන් යොත්තර යෝගාවචරය දිනු කරන්නේ. ඒතකොට මේ මහා ශුන්‍යත සූත්‍රවල චූල ශුන්‍යත සූත්‍රවල සම්පූර්ණයෙන්ම එතකොට මේ විපස්සනා ප්‍රතිඵලයක් තමයි විස්තර වෙන්නේ. ඉතින් ඒක මුලින් සමතේ වඩලා පස්සේ විපස්සනාට හරවන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් විපස්සනාව දිගට වඩලා ඒ තත්ත්වය ඇති කරගන්නත් පුළුවන්. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ තත්ත්වය තව තව ප්‍රගුණ කර කර කෙලෙස් දුරු කරන ආකාරය ගැන දැන් ඔන්න විස්තර කරන්න පටන් ගන්නවා. දැන් යා මේ ඉඳගෙන විතරක් භවනා කරනව නෙමෙයි දැන්. මේ தත්ත්වය ඇති උනේ ඉඳගෙන කරන භවනාදි වෙන්න පුළුවන්. පරයන්ක භවනාදි වෙන්න පුළුවන්. දැන් එයාගේ හිත නැමෙනවා සක්මන් කරන්න. පස්සචේ ආනන්ද බික්කුණෝ ඉමිනා විහාරේන විහෙරතෝ චංගමාය චිත්තං නමති සෝ චංගමති. දැන් මේ ශුන්‍යතා විහරණයෙන් වාසය කරද්දී ඒ සඳහා උත්සාහ කරද්දී එයාගේ හිතේ පුංචි නැම්මක් ඇති වෙනවා, ඌමනාවක් ඇති වෙනවා. දැන් මං සක්මන් කරන්න ඕනේ. සක්මනට යන්න ඕනේ. ඉතින් හරි බලන්න එකතකින් මේ බුදුරජාණන් වහන්සේ කොයි තරම් ප්‍රායෝගිකව මේක විස්තර කරනවාද කියලා. දැන් මින් නිකං ඉඳගෙන ඉන්නව නෙමෙයි දැන්. එයාට හිතෙනවා දැන් නම් මං පොඩ්ඩක් සක්මන් කරන්න ගියා නම් හොඳයි. ඊට පස්සේ ඔන්න දැන් එයා සක්මනට යනවා. හැබැයි පුංචි අදිෂ්ඨානයක් හිතේ ඇති කරගෙන ඒවම් මං චක්කමන් චංකමන්තං නාබිජ්ජා දෝමනස්සා පාපකා අකුසල ධම්මා අන්වාස්ස විස්සන්තිති ඉතිහ තත්ත සම්පජානෝ හෝති. එයාගේ අදිෂ්ඨානය මොකද්ද? හිත කෙලෙසුන්ගෙන් තොරෙන් තව පවත්වා ගත යුතුයි. දැන් සක්මනට ගියාම අර පරයන්කේ තුන තරම් ගැඹුරු සමාධියක් නැති නිසා එයාගේ හිතට කෙලෙස් එනවා. ශුන්‍යතා විහරණය කැඩෙනවා. අනිමිත්ත විහරණය කැඩෙනවා, බිඳෙනවා. මොනවා නිසාද? කෙලෙස් නිසා. හැබැයි උමනාවක් තියෙනවා කෙලෙස් දුරු කළා නික්ලේශිය වාසය කරන්න. ඉතින් එහෙමනම් ඒ කැඩීම බිඳීම ඒ සමාධිය කැඩීම බිඳීමම එයා උපයෝගී කරගන්නවා කෙලෙස් ප්‍රහාණය සඳහා. වෙනත් වචන වලින් කියනවා නම් ඒ අපි හිතමු ඉඳගෙන කරන භාවනාවේදී ගැඹුරු සමාධියක් තිබුණා. සක්මනට ගියාම ගැඹුරු සමාධියක් නෑ. දැන් තියෙන නිකන් නොගැඹුරු සමාධියක්. මතුපිට සමාධියක් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔන්න ආයෙත් කෙලස් එනවා. ආයෙත් හිත ගිහිලා මාක් හරි උපාදාන කරනවා. ආයෙත් හිත ගිහිලා මාක් හරි අසුරු කරනවා. ඉතින් එතකොට යෝගාවචරයා මේ කෙලස් හඳුන ගන්නවා. දැන් එයාට මේ කෙලස් හරි පැහැදිලි. උපමාවකින් කියනවා නම් අපි හිතමු යම්කිසි වස්ත්‍රයක් තියෙනවා, රෙදි කඩක් තියෙනවා. ඒ රෙදි කඩෙන් ඉතින් දූවිලිත් තියෙනවා, මජන් තියෙනවා, දැලි තියෙනවා, කුණු තියෙනවා, තීන්ත ගෑවිලා තියෙනවා. ඉතින් බොහොම අපිරිසුදුයි. ඉතින් මේකට තව පුංචි තීන්ත බින්දුවක් දැම්ම කියලා කිසිසේත්ම මේක පැහැදිලි වෙන්නේ නැහැ, කැපිලා පෙනෙන්නේ නැහැ. මොකද දැනටමත් මේ රෙදි කඩ හරිම අපවිත්‍රයි, හරිම අපිරිසුදුයි. නමුත් අපි හිතමු යම්ස කෙනෙක් මේ රෙදි කඩ හොඳට හොදලා හොදලා විවිධාකාර දේවල් දාලා හොදලා හොදලා මේක සම්පූර්ණයෙන්ම පිරිසුදු කරගත්තා. මේක අපි තුමු තනිකර දැන් සුදු පාට රෙදි කඩක් බවට පත් වුණා. හරිම පිරිසුදුයි. ඒ බඳු සුදු පාට රෙදි කඩකට පුංචි හෝ තීන්ත බින්දුවක් දැම්මොත් ඒක හොඳට කැපිලා පේනවා. මොකද මේ පසුබිම සුදු පාටයි. අන්න ඒ වගේ තමයි අපේ හිතත් දැන් මේ නිමිති නොගන්නා තත්වයක්, ආසා නොකරන තත්වයක්, සත්පුජ්‍යල භාවයකින් තොර තත්වයක් කියන මෙන්න මේ තත්වයන් හිතේ යෝගාවචරයේ අත්දකින්න අත්දකින්න එයා හිතේ තියෙන පිරිසුදු බව හඳුන ගන්නවා. හිත කියන්නේ තනිකර නිකං පිරිසුදු රෙදි කඩක් වගේ බොහොම පවිත්‍ර තත්වයක් කියලා හඳුන ගන්නවා. ඒ තත්වයේදී සිතුවිලි වල ඌමනාවක්වත්, ආයි රූප බලන්න ඌමනාවක්වත්, සද්ධාහන ඌමනාවක්වත්, ගන්ධ රස පහස ලබන්න ඌමනාවක්වත් එහෙම මොකක්වත් නැහැ. හිතේ බොහොම සරල දැනුවත් බවක් තියෙනවා. ඒතර මේ සරලව හිතේ තියෙන දැනුවත් බව යෝගාවචරයේ හඳුන ගන්නවා. එතකොට මෙන්න මේ සරල දැනුවත් බව නික්ලේශීව පවත්වන්න එයා දැන් උත්සාහන්ත වෙනවා. එයා දැන් සක්මනට යනවා. නොගැඹුරු සමාධියක් තියෙන්නේ හින්දා හිත පරණ පුරුද්දට ගිහිල්ලා අපි හිතමු සක්මන් කරද්දී දකින දෙයකට ඇලෙනවා. අසන රූපයක් දැක්ක, සමනලයක් දැක්ක, ඔන්නේ සතා දිහා දැකලා ඔන්න හිත ඇලුනා. හිත ආයෙත් පුංචි කතාවක් කියන්න පටන් ගත්තා. විතර්කයක් දෙකක් තුනක් එහි මෙහි යනවා. දැන් ඉතින් ඒ හිත පැහැදිලිව යාට පෙන්ලා දෙනවා ඒක. මොකද හිතේ තියෙන පැහැදිලි පසුබිමක් කලින් සිතුවිලි නොමැති තත්වයක් යා දැක්කේ. නමුත් ඔන්න දැන් ආයෙත් සිතුවිලි පහළ වෙලා. අන්න ආයෙත් දැන් කාමච්ඡන්දයක් හිතේ පහළ වෙලා. ඒ දැකපු ලස්සන රූපයට හිත ගිහිල්ලා. ඒක ගැන සතුටු වෙන්න හදනවා. ඒක ගැන කතන්දරයක් ගොතන්න, නිසඳසක් ලියන්න, කවියක් ලියන්න දැන් උත උත්සාහන්ත වෙනවා. එතකොට මේ හිතේ සිදුවෙන පරිවර්තනය යෝගාවචරය දකිනවා. යෝගාවචරය දැකලා ඒක හැබැයි අනුමත කරන්නේ නැතිව, ඒකට අනුග්‍රහ කරන්නේ නැතිව ඒ தත්වය හිතෙන් හිමීට අයින් කළා දානවා. මේක තියෙන නිස්සාරත්වය තේරුම් ගන්නවා. මේ හිත කරන සංස්කරණ රාශිය තේරුම් ගන්නවා. ඒ වෙනුවට අර කලින් අත්දකපු සරල, පැහැදිලි, නිකෙලස් උපේක්ෂාවට හිත ගන්න එයා උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට මෙන්න මේ බඳු தත්වයක් කරමින් එයා නිකෙලස්ව තමන්ගේ හිත පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා එයාගේ හිත මේ වගේ ශුන්‍යතා විහරණයකින් වාසය කරද්දී එයාගේ හිත නැමිනවා ඨානාය චිත්තං නමති. කියන්නේ හිටියක් හිටගෙන ඉන්න යාට හිතෙනවා. ඉතින් එයා දැන් හිටගෙන ඉන්නවා. හැබැයි අර වගේමයි. හිතට කෙලෙස් එනකොට ඒවා දැනගෙන ඒකට අනුබල දෙන්නේ නැතුව දුරු කරමින් වාසය කරනවා. මේ විදිහට දැන් හිත නික්ලේශීව නිකලස්ස ශුන්‍යතා විහරණකින් වාසය කරද්දී ඔන්න එයාගේ හිත ඉඳ ගන්න නැමෙනවා. දැන් පොඩ්ඩක් ආයි වාඩිලා ඉන්න ඕනේ. නිසජ්ජාය චිත්තං නමති. එතෙන්දිත් ඒ වගේමයි හිත කෙලසුන්ගෙන් තොරව පවත්තන්න උත්සාහන්ත වෙනවා. සයනාය චිත්තං නමති. ඒ කියන්නේ පොඩ්ඩක් සැතපීලා ඉන්න, පොඩ්ඩක් ඇලවෙලා ඉන්න, දැන් එයාගේ හිත නැමෙනවා. ඉතින් පොඩ්ඩක් ඇලවෙලා ඉන්නවා. හැබැයි හිතට දැන් කෙලස් එන්න පුළුවන්. කැලස් ආවොත් ඒවා ඒවට අනුබල දෙන්නේ නැතිව, අනුග්‍රහ කරන්නේ නැතිව ඒවා හිමීට දුරු කරන්න උත්සාහන්ත වෙනවා. දැන් තවදුරටත් දැන් බුදුරජාණන් වහන්සේ මේක ප්‍රායෝගිකව විස්තර කරනවා. දැන් මේ විතරක් නෙමෙයි, යාට හිතනවා දැන් මම පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. කාත් එක්ක හරි කතා කරන්න ඕනේ කියලා හිතනවා. එහෙම නැත්නම් අපි තුමු මේ කාලේ හැටියට නම් මං අහවලාට දුරකතන ඇමතුමක් දෙන්න ඕනේ කියලා එයාගේ හිත නැමෙනවා. එහෙම නැත්නම් අහවලාට අපි හිතමු මේ කාලේ විදිහට ඉතින් ලියුමක් ලියන්න ඕනේ, ඊමේල් එකක් ලියන්න ඕනේ කියලා ඉතින් ඔන්න එයාගේ හිත නැමෙනවා. එතකොට හැබැයි මොකද කරන්නේ? එයා පොඩ්ඩක් කල්පනාකාරී වෙනවා. මේ ලියන්නේ මොකද්ද, කියන්නේ මොකද්ද, කතා කරන්නේ මොකද්ද, කතා කරන දේ අන්තර්ගතය මොකද්ද, මේ අන්තර්ගතය මට ප්‍රයෝජනවත්ද, වැඩි යුතු කළ යුතු කතාවක්ද මේ කියලා අන්න මේ කතාවේ සන්දර්භය ගැන එයා ටිකක් සැලකිලිමත් වෙනවා. මෙතන එනවා කතාවන් 32ක්, 32 කතා කියලා මේ පින්වතුන් අහලා ඇති. ඒ බුදුරජාන් වහන්සේ අනුමත නොකරන 32 කතාවක නිරත නොවි ඉන්න, ඒ වයින් වලකින්න යෝගාවචරය උත්සාහන්ත වෙනවා. මේ මොනවාද කතා? රාජකතා, චෝර කතා, මහාමත්ත කතා, සේනා කතා, ඉතින් ඔය විදිහට විස්තර කරගෙන යනවා. ඉතින් ඒ කියන්නේ රජවරුන් පිළිබඳ කතා. ඉතින් මේ කාලේ හැටියට නම් රජවරුන්, සිටුවරුන්, ඇමතිවරුන්, ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, ඉතින් මේ අය පිළිබඳ කතා. ඊට හොරුන් පිළිබඳ කතා, මහ ඇමතිවරුන් පිළිබඳ කතා, සේනාවන් පිළිබඳ කතා, බය උපදවන කතා, යුද්ධ පිළිබඳ කතා, කෑම පිළිබඳ කතා, ආහාර පාන පිළිබඳ කතා, වස්ත්‍ර පිළිබඳ, ඒ කියන්නේ ඇඳුම් පිළිබඳ කතා, ඊළඟට නිදාගන්න ඇඳම් පිළිබඳ කතා, මාලා පිළිබඳ කතා, ගඳ සුවඳ පිළිබඳ කතා, ඥාතීන් පිළිබඳ කතා, වාහන පිළිබඳ කතා, ගම් පිළිබඳ කතා, නිගම් පිළිබඳ කතා, නගර පිළිබඳ කතා, ජනපද පිළිබඳ කතා, ස්ත්‍රීන් පිළිබඳ කතා, පුරුෂයන් පිළිබඳ කතා, සුරාව පිළිබඳ කතා, ඊළඟට වීථිය පිළිබඳව, කියන්නේ මේ පාරවල් පිළිබඳව කතා, ඊළඟට මේ වලංපිකන් එහෙම සකස් කරන ඒවා පිළිබඳ තැන් පිළිබඳ කතා, ඊළඟට කලින් හිටිය, ජීවත් වෙලා හිටිය, මේ වෙනකොට මිය ගිය අය පිළිබඳ කතා, ඊළඟට විවිධත්වය පිළිබඳව, නානත්වය පිළිබඳව කතා, ඊළඟට ලෝකයම ගැන කතා කරන, ලෝකත් මේ ලෝකයේ ආරම්භය, ලෝකයේ පටන් ගැනීම වගේ දේවල් පිළිබඳ කතා, ඊළඟට සමුද්‍රය පිළිබඳ කතා, මෙන්න මෙහෙමයි මේක සිද්ධ වුනේ, මෙන්න මෙහෙමයි මේක සිද්ධ වුනේ කියලා ඔයගෙ ඉන විවිධාකාර නාන ප්‍රකාර කතා. ඉතින් යම්සි මේ බඳු යම්සි දෙතිස් කතාවක් තියෙනවා නම් ඒ බඳු කතාවල මං යෙදෙන්නේ නැතුව ඉන්න ඕනේ කියලා දැන් උත්සාහන්ත වෙනවා. දැන් පින්වත් ඉතින් අපි යෙදෙන්නේම ඕවයිනේ. දැන් මේ අන්තර්ගත කරපෝ මේ ලිස්ට් එකේ ඉතින් අපි කරන හැම කතාවක්ම වගේ තියෙනවා. ඉතින් බැලුවාම කරන්න කතාවක් ඉතුරු වෙලා නැති තරම්. දැන් මේ බුදුරජාණන් වහන්සේ අපි කරන සාමාන්‍යයෙන් හිත নিমগ্ন වෙන, කට নিমগ্ন වෙන මේ සියලු කතාවන් මෙතන ඇතුළත් කරලා තිනවා. ඉතින් අපි උදේ ඉඳන් රැය වෙනකම් කරන්නේ ওই වගේ කතාවන් තමයි. ඉතින් යෝගාවචරයේ හැබැයි ටිකක් කතාව අඩු කරගන්න. විශේෂයෙන්ම ඇතුලේ කතාව අඩු කරගන්න උත්සාහන්ත වෙනවා. දැන් හුඟක් කාලවට කෙනෙක්ගේ කට වහලා තියෙන්න පුළුවන්, කට වැහිලා තියෙන්න පුළුවන්. හැබැයි ඇතුලේ කතාවේ කිසි සීමාවක් නැහැ. ඇතුලේ සමානට දෙතුන් දිනක් ඉඳගෙන ගාල ගෝට්ටියක් ක්‍රියාත්මක වෙනවා. ඒ පැත්තට කල්පනා කරනවා, මේ පැත්තට කල්පනා කරනවා, තා පැත්තට කල්පනා කරනවා. නිරන්තරයෙන්ම කල්පනා සාගරයක තමයි යා ජීවත් වෙන්නේ. ඉතින් ඔන්න ඔය කල්පනා සාගරයෙන් එකතු වෙලා, ඈතර වෙලා හිත පොඩ්ඩක් නිෂ්කලංකව තියාගන්න, හිත පොඩ්ඩක් නිශ්ශබ්දව තියාගන්න, ඇතුලේ කතාව සමනය කරලා තියාගන්න, එහෙමත් නැත්නම් ප්‍රපංච වලින් තොරව හිත පවත්වන්න ඒ යෝගාචරය උත්සාහන්ත වේ යුතුයි. ඉතින් මේ தත්ත්වය අපි විසින් උත්සාහ කළ යුතු දෙයක්. ඉතින් ප්‍රපංච සමනය කරන්න ලොකු ප්‍රතිපදාවක් අපි දැන් මේ වෙනකොට සෑහෙන සාකච්ඡා කරලා තියෙනවා. ඒ ප්‍රපංච ගැන ලොකු විග්‍රහයක් අපි කළා කලින් දේශනාවලදී. ඉතින් ඔන්න ඔය ප්‍රපංච තමයි මේ කතාවල තියෙන්නේ. ප්‍රපංච වලට ආවැඩීමක් තමයි මේ කතාවල තියෙන්නේ. ඉතින් එහෙනම් මේ කතා අඩුවෙන්න අඩුවෙන්න අපේ හිතේ දුවන ප්‍රපංචත් එන්නෙන්න අඩු වේවි. එහෙනම් මේ හිතේ දුවන ප්‍රපංච අඩු කරගෙන, හිත සමනය කරගෙන, හිත තැම්පත් කරගෙන, ප්‍රපංච වූප සමනය කරගෙන, විතර්ක සමනය කරගෙන හිත පවත්වන්නත් තේනම් යෝගාවචර උත්සාහන්ත වේ යුතුයි. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ කළ යුතු කතා 10කුත් උගන්වනවා. ඒ කියන්නේ අනුමත කරපු කතා 10ක්, කතා මාත්‍රිකා 10ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ කතාවන් අභිසල්ලේඛිකා චේතෝ විනීවරණ සප්පායා ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තಂತಿ කියලා විශේෂයෙන්ම වර්ණනා කරනවා. යම්ස කෙනෙක් මෙබඳු කතාවක නිරත වෙනවා නම් එයාගේ හිතේ තියෙන කෙලෙස් තුනී වෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා බොහොම ඝන බාලව බහුලව තිබිච්ච කෙලෙස් දැන් ටිකක් තුනී වෙන්න, අඩු වෙන්න, කෙලෙස් දුරු වෙන්න පටන් ගන්නවා මෙන්න මෙබඳු කතාවක යා නිරත වෙනකොට. ඒ වගේමයි නීවරණයන්ගෙන් හිත අයින් වෙන්න පටන් ගන්නවා. ඊළඟට මේ දේවල් වල ඇලෙනවා වෙනුවට දේවල් වලින් අයින් වෙනවා කියන ඒ නිබ්බිදාව පහළ වෙන්න මේ බඳු කතාවක නිරත වෙනකොට ආනිසංසයක් ලැබෙන ලැබෙනවා වශයෙන් ලැබෙනවා. එතකොට රූප සද්ද ගන්ධ රස මේ ආදී දේවල් වල ඇලෙනවා වෙනුවට ඒවා කෙරෙහි යම් කිසි විරාගයක් දැක්කත් නොදැක්කාසේ ඉන්න පුළුවන් ගතියක්, ඇහුණත් නොඇසුණා වගේ ඉන්න පුළුවන් ගතියක්, දැනුණත් නොදැනුණා වගේ ඉන්න පුළුවන් ගතියක්, ඒවා ගැන කතන්දර ගොතන් නැතුව ඉන්න පුළුවන් ගතියක්. එහෙනම් මෙන්න මේ කතාවන් ගැන කරද්දි හිතේ මතුවෙන්න පුළුවන්. හිත නිවනවා, හිත රූප සමයකටපත් කරනවා, ඊළඟට හිතේ ප්‍රඥාව දිනු කරනවා, ඍජු අද්දක ඍජු අවබෝධයකට හිත සකස් කරලා දෙනවා, හිත නිවනවා. ඉතින් එහෙනම් මෙන්න මෙබඳු කතා 10ක් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉතින් පළවෙනිම දේශනා කරන්නේ අප්පිච්ච කතා. මේ මහා ගොඩක් දේවල් අයිති කරගෙන පුදුමාකාර විදිහට අසහනකාරීව තමන්ට නැති දේවල් ගැනම උදේ ඉඳන් රැය වෙනකම් කල්පනා කර කර ඉන්නවා වෙනුවට මේ ටිකකින් සෑහීමට පත්වීම ගැන කරන කතාවක්. සන්තුට්ටි කතා. ඒ තියෙන ටිකෙන් සතුටට පත්වීම ගැන. සන්තුට්ටි පරමං දරං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවානේ. ඒ කියන්නේ මේ යම් කිසි දෙයක් තමන්ට දැන් තියෙනවා මේ වෙනකොට ඒ තුල යම් සතුටක් භුක්ති විඳිනවා. අනවජ්‍ය සුඛයක් අත්‍ය සුඛයක් භුක්ති විඳිනවා. දැන් යමක් තමන්ට තියෙනවා ඒ තුල තෘප්තිමත් බවක් තියෙනවා. හැම තිස්සම අරක මදි මේක මදි අරක නෑ මේක නෑ කියලා අඬන ඉන්නව වෙනුවට තියෙන දෙයින් සෑහීමකටපත් වෙනවා. ඒ පිළිබඳව යම්සි කෙනෙක් කතාවක් කරනවා. ඊළඟ පවිවේක කතා. මේ ටිකක් කාය විවේකයක් චිත්ත විවේකයක් උපදි විවේකයක් ගැන කරන කතාවක්. ඊළඟට අසංසග්ග කතා. මේ හැමෝම එක ඇලී ගැලී වාසය කරනවා වෙනුවට ටිකක් හුදෙකලාව වාසය කරන හැටි, නොඇලී වාසය කරන හැටි පිළිබඳව කරන කතාවක්. විරියාරම්භ කතා. එතකොට මේ සතියක් දියුණු කරන්න, සමාධියක් දියුණු කරන්න, සීලයක් දියුණු කරන්න, ප්‍රඥාවක් දියුණු කරන්න වීරයක් ආරම්භ කළ යුතුයි කියලා ඒ වීරය ඇනඹීම ගැන කියන කතාවක්. සීල කතා. ඊළඟට සීල්වන්තව ගම පිළිබඳව, සීලය දියුණු කර ගැනීම පිළිබඳව, විවිධාකාර සීලයන් පිළිබඳව, සීලය අඛණ්ඩව පවත්වීම පිළිබඳව කරන කතාවක්. සමාධි කතා. විවිධාකාර සමාධීන් පිළිබඳව, සමාධිය දියුණු කිරීම පිළිබඳව, සමාධිය පැවැත්වීම පිළිබඳව කරන කතාවක්. පඤ්ඤා කතා. විපස්සනාව පිළිබඳව, විපස්සනාව දියුණු කිරීම පිළිබඳව, විපස්සනාව තව තව ප්‍රගුණ කිරීම පිළිබඳව, පැවැත්වීම පිළිබඳව, ඒ ප්‍රඥාව පිළිබඳව කෙරෙන කතාවක්. විමුක්ති කතා. ඉතින් ඒ ප්‍රඥාව දියුණු කිරීම තුළින් ලැබෙන ප්‍රතිඵලයක් වන හිත නිදහස් වීම, සමතේ පැත්තෙන්, විපස්සනාව පැත්තෙන් හිත ලබන නිදහස, විමුක්තිය පිළිබඳව කෙරෙන කතාවක්. විමුති ඥාන දර්ශන කතා. ඒ බන්දු විමුක්තියක් පිණිස උපකාරී වෙන ඒ ප්‍රඥාවක්, ඒ නිවැරදි දර්ශනයක් පිළිබඳව කෙරෙන කතාවක්. එහෙමනම් මෙන්න මේ කතාවන් යම්සි කෙනෙක් කරනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා අන්‍යාගේ හිත නිමෙනවා, නිවනකටපත් වෙනවා. ඒ වගේමයි එයාගේ හිතේ තියෙන නීවරණ ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. ඊළඟට කෙලෙස් තුනී වෙන්න පටන් ගන්නවා, ඡය වෙන්න පටන් ගන්නවා. මෙබඳු කතාවක් ඒකාන්තෙන් නිබ්බිදාව පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, කෙලෙස් ූපසමනය පිණිස, හිත නිවීම පිණිස හේතු වෙනවා. එහෙනම් මෙන්න මේ කතා 10 තමයි බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙන්නේ. ඉතින් අපි තම තමා වශයෙන් බලන්න ඕනේ අපි 23 කතාවේ කොයිතරම් නියැලෙනවද මේ බුදුරජාණන් වහන්සේ අනුමත කරපු නිවැරදි දස කතාවේ අපි කතරම් නියැලෙනවද කියන කාරණාව එහෙනම් අපි අපිම විමසා බලන්න වටිනවා. දැන් මේ විදිහට දේශනා කරන බුදුරජාණන් වහන්සේ තවදුරටත් දේශනා කරනවා. දැන් මෙයා මෙහෙම දැන් මේ කතා කිරීම ගැනත් දේශනා කළා. ඊට පස්සේ යාට හිතනවා පොඩ්ඩක් කල්පනා කරන්න ඕනි කියලා. දැන් මේ විස්තර කරගෙන යනකොට සමහරට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම එහෙනම් මේ කල්පනා කරන එක සම්පූර්ණයෙන් නවත්තන්න ඕනි. හිතේ විතර්ක පහළ කරගන්න එක සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනි කියලා හිතෙන්න පුළුවන්. ඒකේ ලොකු වැරද්දකුත් නැහැ. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ හිතන එක තහනම් කියලා. විතර්ක කිරීම තහනම් කියලා එකෙන් අදහස් වෙන්නේ නැහැ. අපි ඇහෙන් ප්‍රයෝජනවත් දෙයක් බලනවා වගේ අපේ හිතෙනුත් ප්‍රයෝජනවත් දෙයක් හිතන්න පුළුවන්. හැබැයි කුසලතාවයේ වෙන්නේ ප්‍රයෝජනවත් නැති දේවල් නොසිතා සිටීම. ඒ වෙලාවේදී හිත නිශ්ශබ්ද කර ගැනීම, ඇතුලේ කතාව සමනය කර ගැනීම, විතර්ක වලින් තොරව වාසය කිරීම. හැබැයි ප්‍රයෝජනයක් තියෙන අවස්ථාවේදී හිතන එකේ වරදක් නැහැ. ඉතින් ඒකට තමයි කියන්නේ විතර්ක වශීතාවයක් කියලා. අපි ඒකන ඒ සම්බන්ධයෙන්ුත් අර විතක්ක සංඨාන සූත්‍රයේදී දේශනා කළා බුදුරජාණන් වහන්සේ කරන විස්තරය. ඉතින් එතකොට දැන් යෝගාවචරයේ හිතන්න එයාගේ හිත නැමුණාම එයා හොඳට ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා දැන් මෙයා මොනවද හිතන්නේ කියලා. ඉතින් ඒ හිතට නොගැලපෙන, තමන්ට නොගැලපෙන ග්‍රාම්‍ය වූ, ඒ වගේම හීන වූ, පෘථග්ජනෙන් හිතන, ඒ අනාර්ය වූ, තමන්ට අහිතකර වූ, කිසිසේත්ම නිබ්බිදාවකට, විරාගයකට, නිරෝධයකට, ඒ සමනේ වීමකට, නුවණකට, අවබෝධයකට හේතු නොවන දේවල් හිතන්නේ නැතුව ඉන්න යා උත්සාහන්ත වෙනවා. ඉතින් මාතෘකා තුනක් පෙන්නනවා. කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා. ඉතින් අන්නේ තමන්ට අයහපත පිණිස හේතු වෙන, අනුන්ටත් අයහපත පිණිස හේතු වෙන ඒබඳු නරක සිතුවිලි හිතේ පහළ කරගන්න නැතුව ඉන්න යෝගාවචරයේ උත්සාහන්ත වෙනවා. හැබැයි යම් විතර්කයක් තියෙන්න පුළුවන්. ඒ යම් කසියේ ආර්යයන් වහන්සේලා විතර්ක කිරීම තුලින් ඒකෙන් ප්‍රයෝජනයක් අරගෙන තවදුරටත් හිත පිරිසුදු කිරීම සඳහා පාවිච්චි කරපු, තවදුරටත් නිවන සඳහා යොමු කරගත්තු අන්නේ බඳු දුක් දුරු කිරීම පිණිස හේතු වෙන ඒ සඳහා යම් උපකාරයක් ලබා දෙන යම් විතර්ක තියෙන්න පුළුවන්. අන්න ඒ බඳු විතර්කයක් පවත්වන්න යෝගාවචරයේ උත්සාහන්ත වෙනවා. එහෙම නාද නෙක්ඛම්ම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක කියන මෙන්න මේ විතර්ක જાති තුන. ඉතින් මේවා හිත හිතනකොට ඒ ගැන දැනුවත් වෙනවා. එහෙම නැත්නම් අර තමන්ට නොගැලපෙන જાතිය දේවල් හිතද්දිත් තමන් දැනුවත්, ඒවා නොහිතා ඉන්න, ඒවා හිතින් බැහැර කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට මේ දේශනා කරන හැම දෙයකම බුදුරජාන් වහන්සේ විශේෂයෙන් මතු කරන කාරණයක් තමයි ඉතිහ තත්ත සම්පජානෝ හෝති. ඉතිහ තත්ත සම්පජානෝ හෝති. මේ කරන කටයුත්ත පිළිබඳව හොඳින් මනවින් දැනගෙන කටයුතු කරනවා, වාසය කරනවා. ඉතින් එහෙනම් අපිට තේරෙනවා මෙතන හොඳට දැනගෙන වාසය කිරීමක් තියෙන්නේ. නිදාගෙන වාසය කිරීමක් නෙමෙයි. සිහිසුන්ව වාසය කිරීමක් නෙමෙයි. විසංඥව වාසය කිරීමක් නෙමෙයි. දැන් මේ කොහෙදෝ ඉන්නේ, දැන් මේ මොකද්ද වෙන්නේ කියලා විපිලිසරව සැකසහිතව වාසය කිරීමක් නෙමෙයි, හොඳට දැනගෙන වාසය කිරීමක්. ඉතින් එහෙමනම් අපි මේ විස්තර කරගෙන යන මේ චූල මහා ශුන්‍යත සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ අර ශුන්‍යතා විහරණයක් කෙනෙක් ස්පර්ශ කළාට පස්සේ, ශුන්‍යතා විහරණයක් උපයගත්තට පස්සේ එය තව තව ප්‍රගුණ කරමින්, බහුලීකృత කරමින්, තමන්ගේ හිතේ පහළ වෙන නාන ප්‍රකාර කෙලෙස් දුරු කරමින් ඒ තමන්ගේ එදිනදා ජීවිතය පවත්වා ගන්න ආකාරය තමයි විස්තර කරන්නේ. ඇතැම් වෙලාවක හිට ගන්න හිතන හැටි, ඇතැම් වෙලාවක නිදා ගන්න හිතන හැටි, ඇතැම් වෙලාවක ඇවිදින්න හිතන හැටි, ඇතැම් වෙලාවක කතා කරන්න හිතන හැටි, ඇතැම් වෙලාවට හිතන්න හිතන හැටි. ඉතින් මේ විදිහට බොහොම ප්‍රායෝගිකව මේ එදිනදා කටයුතු වලදී මේ தත්ත්වය පවත්වන්න, පවත්වද්දී හිත පිළිබඳව මනාව දැනගන්න, හිතේ පහළ වෙන කෙලෙස් විතර්ක දුරු කරමින්, කෙලෙස් දුරු කරමින් වාසය කරන්න, එhmenam මඟ පෙන්වීමක් මේ සූත්‍රයේ මනාව විස්තර වෙනවා. ඉතින් අපි තවදුරටත් බලමු ඊළඟ සතියේදීත් මේක තව තව මේ ඉදිරි විස්තරත් විස්තර කරන්න, තේරුම් ගන්න. ඉතින් අද අපි මේ කරපු දේශනාවෙනුත් ඒ නිසා මේ විපස්සනා භාවනාව විශේෂයෙන්ම ප්‍රගුණ කරන යෝගාවචරයන්ට යම් මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සිල් දිනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්, එහෙමනම් අද දවසේත් ධර්ම දේශනාවෙන් පස්සේ කාට හරි ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම්, එමත් නැත්නම් තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. ඔව් තේරුවන් සන්නයි.
ඔව් සාමුනාස, දැන් තවදුරටත් මේ අනිශ්චිත ස්වභාවයේ මම ඇත්තටම දැන් කුටුවක් එහෙම වාඩි වෙලා එහෙම ඉන්නකොට දැන් ඒවස්ථාවේ ඇත්තටම ඉතින් පරියන්කයක් කරනවා වගේ මම ඇස් පියාගෙන එහෙම තමයි හිටියේ. ඒක මම දෙපාරක් විතර අත්දැක්කා. මෙහෙම ඉන්නකොට ඇත්තටම අද නිදිමත ස්වභාවයක් එනවා. එතකොට දැන් සිතට ඇත්තටම කිසිම දෙයක් කරන්නෙත් නෑ. මේ දේවල් වල ඇලෙන්න ගැටෙන රෝගයක් ඔහේ සාමාන්‍යයෙන් එහෙම ඉන්නකොට ඒ වගේ ස්වභාවයක් එනවා. එතකොට ඒ ස්වභාවය ඇත්තටම හොඳට සතියට අහු වෙනවා. ටික 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 නිින්ද යන ස්වභාවයකටම යනවා කියලා ගිහිල්ලා මහා හිතාමත්ම පැහැදිලි ලොකු මේ පිරිසිදු ඊට වඩා දැනුවත් ස්වභාවයකට වගේ ඇතුලෙන් අවදිවීමක් වගේ වෙනවා. එතකොට ඒ ස්වභාවයේ හරිම පැහැදිලි හැමදේම වටපිටාවේ තියෙන හැමදේම හොඳට දැනුවා. එතකොට එහෙම ඉන්නකොට කියන්නේ සෑහෙන වෙලාවක් එහෙම ඉන්න පුළුවන්. දැන් වෙන වෙලාවල් වලට එහෙම කය රිදෙන ගතිය එනකොට එහෙම ඉරියව් මාරු කරන්න හිතෙනවනේ. එතකොට එහෙමවත් කරන්න යොත් කරන්න බැරි ස්වභාවයක් තියෙනවා. නමුත් එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. නමුත් ඕන ඒ තියෙන වේදනාවන් ගොඩාක් ඈතින් තියෙනවා. ඉතින් අර ස්වභාවය ඒක සමාධි ස්වභාවයක් කියලා මට තේරෙනවා. එතකොට ඒ ස්වභාවයේ ඉන්න හොඳ නැද්ද කියන එක පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඒ ස්වභාවයකට පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ.
ඔව් බනුදී මහත්තයා තේරුම් අරන් තිනවා හරි. ඉතින් ඒ කියන්නේ සමාධි ස්වභාවයක් තමයි තියෙන්නේ. තව සමාධියකදී අර හිත නැත්තම් ඒ ඉඳුරන් එක්තරා අන්දමකින් ටිකක් උද්දීපන වෙච්ච ගතියක්, ප්‍රනීත වෙච්ච ගතියක් හොඳට මතු වෙලා තියෙන ගතියක් තියෙනවා. ඉතින් හැබැයි ඒක සමාධිය අපි උවමනාවෙන් මුලදී පවත්වන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ උත්සාහයෙන් ඒක පැවැත්වීමක් තියෙනවා. ඒක සංස්කරණයක් තියෙනවා. සංස්කරණයක් එක්ක තමයි අපි මේ සමාධියක් පවත්වන්නේ. ඉතින් එතකොට මේ සංස්කරණ සහිතව පවත්වන තත්වයක එක්තරා අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. මොකද මේක සංස්කරණයක්නේ. ඉතින් ඒකයි අර චුල්ලසඤ්ඤත සූත්‍රයේදීත් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ තමන් අනිමිත්ත තත්වයකට හිත ගත්තාම අනිමිත්ත සමාධියකෝ ඒ තත්වයක් ඒ අනිමිත්ත සමාධියත් මම මේ සංස්කරණ අபிසංකරෝති කියලා මේ ඒකත් මේ සංස්කරණ වලින් තමයි තියෙන්නේ. මේ උත්සාහයක් හරහා තමයි තියෙන්නේ. පොඩ්ඩක් හරි මම ඒක නැවැත්තුවොත් ඔන්න ආයි කැඩෙනවා කියලා අර තමන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් හැබැයි ඒකේ ප්‍රණීතයි. අර නිකන් සරලව නිකන් ඇවිදිනකොට සරල දැනුවත් බවක් තියෙනවා වගේ නෙමෙයි. මේකේ යම්කිසි සුව ආස්වාදයක් තියෙනවා. යම්කිසි සහනයක් කිනවට වඩා සුවයක් තියෙනවා. සමාධි සුවයක් තියෙනවා. අර නිකන් තියෙනවට වඩා. ඉතින් ඒ නිසා ඔය දෙකම පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඇතැම් වෙලාවට අපිට අවශ්‍යයි හිතට යම්කිසි නිකන් අර බැටරියක් charge කරනවා වගේ හිතේ ඒ සුවය නික්ලේශී භවයෙන් පවත්වීම එහෙම නැත්නම් ඒකාග්‍රතාවය කියන දේවල් යම් වෙලාවදී අවශ්‍ය වෙනවා. නැත්නම් හිත සම්පූර්ණයෙන්ම අපි සමහර ලාවට ඕවා කරන්නෙම නැතුව හිටියාම එක්තරා අන්දමකින් වල් වදින තත්වයකට එන්න පුළුවන්. ගා විතර්ක බහුල වෙන්න පුළුවන්. අපිට කියන්නේ මේ හසුරුව ගන්න බැරි තරමට සමහරට විතර්ක පහළ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තත්වයකදී හිත මුදා ගන්න මේ හිතේ ඇතුළත සමබරතාවය නැත්නම් මානසික සමබරතාවය මානසික සුවතාවය පවත්වන්න අවශ්‍යයි. ඉතින් ඒක අපි තමයි තේරුම් ගන්න ඕනේ. දැන් මේ වෙලාවේදී මෙහෙම එකක් අවශ්‍යද නැත්නම් අවශ්‍ය නැද්ද? මේ වෙලාවේදී හිත වැඩි කලබලයක් නැතුව කරදරයක් නැතුව සාමකාමීව තියෙනවද? එහෙම තියෙනවනම් එහෙනම් මේ බඳු සමාධියක් අවශ්‍ය නැහැ. හැබැයි දැන් වෙලාවට එහෙම නෙමෙයි. හිත නිරන්තර බොහොම කැළඹිලා වෙච්ච දේවල් නිසා, තමන්ගේ අසල්වාසීන් නිසා, තමන්ගේ අමුදරුවන් නිසා, රැකී රක්ෂා කටයුතු නිසා, මේ මොනවා මොනවා හරි නිසා හිත හුඟක් කැළඹිලා දැන් සමහර ලාවට අර ඒ සහනශීලී ගතියට ගන්න ටිකක් අමාරුයි. එහෙමනම් අන්න පොඩ්ඩක් සමාධියට නැවත යොමු වෙලා ඒ සමාධි සුවයෙන් පොඩ්ඩක් හිත පවත්වලා ආයෙ ටිකක් හිත සුවපත් කරන්න. එහෙම නැත්නම් අර තුවාලේ පොඩ්ඩක් සමනය කරන්න. තුවාලයට බෙහෙත් ටිකක් දාන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අපිම ඒකේ ප්‍රයෝජනෙයි සලකලා අවශ්‍ය වෙලාවෙදී පාවිච්චි කරන්න තමයි තියෙන්නේ.
එතනත් සම්මතාර එතකොට අපි සාමාන්‍යයෙන් අර අනිශ්චිත ස්වභාවයේ ඉන්න ස්වභාවයක්ම තමයි තියෙන්නේ. නමුත්
සමාධියක් ඇසුරු කරනවා. ඔව්.
නමුත් ඉතින් ඒක බාධාවක් නැහැ. දැන් අර එහෙම සමාධි ස්වභාවයක් ඇසුරු නොකර අනිශ්චිත ස්වභාවයේ ඉන්නවට වඩා මෙතන අර
සෝය පැත්තෙන් වැඩි තියෙනවා. සෝය පැත්තෙන් වැඩි. ඒ වගේමයි කෙලෙස් සෑහෙන්න ඈතයි. ඒ නිසා සමාධියෙන් අයින් වුණහමත් කෙලෙස් යම් වෙලාවක් යනකම් එන එකකුත් නැහැ. ඉතින් අනිත් පැත්තෙන් තියෙන ඉතින් අපි කෙලෙස් දුරු කරගන්න තමයි ඉතින් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුත්තේ. ඉතින් ඒ නිසා වඩා සමාධියෙන්දීම අපිම බලන්න ඕනේ මේක කෙලෙස් හඳුනගන්න කතරම් දුරට ප්‍රයෝජනවත්ද. දැන් හිතන්න අපේ හිත දැනටමත් නිශ්චල වතුරක් වගේ හොඳට පිරිසුදුව තියෙනවා නම් ඉතින් ඕක ආයි අයිස් පෙට්ටිය දාන්න උවමනාවක් නැහැ. මොකද දැනටත් හරි පිරිසුදුයිනේ. ඉතින් එතකොට ඉතින් පොඩ්ඩක් මේ පිරිසුදු භාවය තුළ ඉන්න අඩු වෑයමකින් ඉන්න පුළුවන් දැම්මට කියලා තමයි බලන්න තියෙන්නේ. මුකුත් නොකර ඉන්නවා. හිතට කැමති තැනක යන්න ඉඩ දීලා. ඉතින් එයා එතකොට ගිහිල්ලා ආයෙත් පරණ මොනා හරි ඇදලා ගත්තොත් අන්න ඉතින් අපිට තේරෙනවා මෙයා තාමත් ගිහිල්ලා අර පරණ තැනටමයි යන්නේ. ඉතින් ඒකයිලත් ඒ කොටසත් ඇතරම විස්තර වෙනවා ඔය මහා ශුන්‍යත සූත්‍රයේම. දැන් අමම නැවත්තපු තැනෙන් ඊළඟට දවසේ පටන් ගන්න තියෙන එතෙන් තමයි. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ කියනවා දැන් මේ පංචකාම සම්පත්තියක් තියෙනවා. එහෙන් බැලි බලන්න තියෙන බොහොම ලස්සන රූප තියෙනවා. කනෙන් අහන්න පුළුවන් ලස්සන මේ ලස්සන ශබ්ද තියෙනවා. නාසයෙන් විඳින ගඳ සුවඳ තියෙනවා. දිවෙන් තියෙන රස තියෙනවා. කයින් ලබන ස්පර්ශ තියෙනවා. ඉතින් මෙන්න මේවා තමයි පංචකාමයන් කියලා කියන්නේ. ඉතින් ඒතකොට බුදුරජාන් වහන්සේ කියනවා විටින් විට යෝගාවචරය තමන් දිහා හැරිලා බලන්න ඕනේලු මේ හිත දැන් ඇසුරු කරන්නේ මේ පංචකාමයන්ගේ මොකද්ද? මෙයා තාමත් මේ පහෙන් එකක් ඇසුරු කරමින් ද ඉන්නේ. මේන් එකක් ඇසුරු කරන්න ගිහිලා හිත නිකන් උද්දීපනය වෙලාද? උද්දාමයටපත් වෙලාද? නැත්නම් හිත නිකන් උඩට ඇවිල්ලාද? හිත නිකන් මලක් පිපුණා වගේ වෙලාද? මොකක් හරි මේ රූපයක් ඇසුරු කළා. සද්දයක් ඇසුරු කළා. ගඳක් සුවඳක් ඇසුරු කළා. රසක් ඇසුරු කළා. ස්පර්ශයක් ඇසුරු කළා. අර හිතේ තිබිච්ච සරල ශාන්ත නිවුණ ගතිය වෙනුවට දැන් නිකන් හිත පිම්බිලා ඇවිල්ලා. හිත නිකන් උද්දීපනය වෙලා ඇවිල්ලා. හිත නිකන් පිපිලා ඇවිල්ලා. මොකද මේ ලස්සන රූපයක් දැකලා. නැත්තම් ලස්සන මේ ගඳක් සුවඳක් රසක් ස්පර්ශයක් සද්දයක් ඇහිලා හිත ඒක ඇසුරු කරන්න ගිහලා ඔන්න ආයිත් උද්දීපනය වෙලා. ඉතින් මෙන්න මේ බඳු උද්දීපනයක් අපි කියන්නේ excitement එකක් කියලා. ඉතින් අන්නේ මේ බඳු උත්තේජනයක් හිතේ ඇති වෙලාද රූප නිසාද මේ වෙලා තියෙන්නේ? සද්ද නිසාද මේ වෙලා තියෙන්නේ? ගඳක් සුවඳක් රසක් ස්පර්ශයක් නිසාද මේ වෙලා තියෙන්නේ කියලා. එහෙනම් බොහොම අවංකව තමන්ගේ හිතම විටින් විට ප්‍රත්‍යක්ෂ කරලා බලන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ නිසා ඒ කියන්නේ අපි නිකන් පොඩ්ඩක් හිතට ඉන්න දීලා බලන්න ඕනේ. එයා දැන් පොල් ගහ ගන්න දෙන්නේ, පුවක් ගහ ගන්න දෙන්නේ කියලා.
එහෙමයි. පැහැදිලි සංවාදයක්. එතකොට යාර ස්වභාවයට ඇතුළු වීම අර ලොකු ස්වාමීන් වහන්සේ කියන නිින්දට අවදි වීම කියන එකද කියලා ලොකු ස්වාමීන් වහන්සේ එහෙම කතාවක් අර
කියනවනේ. ඔව්. දැන් එතන නිින්දට අවදි වීම කියන එක නම් ඇත්තම දැන් ඔය අපි කතා කරපු ඔය සමාධිවලදී ඒක සමාධියේ ගැඹුර වැඩි වුණාම අපිට සතිය දුර්වලලා තියෙන්නේ. සමාධියෙන් නිකන් වහයලාගෙන සමාධිය ප්‍රබලයි, හැබැයි අවදි ගතිය අඩුයි. ඉතින් එතෙන්දී අපි එක්තරාන්දමකින් සතිය ටිකක් දියුණු කළා මේ தත්ත්වය සමබර කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ මහා ගැඹුරක් සමාධියක ඉන්න ගත්තාම අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. අපි නිකන් මොකද්ද ඒකට ගියා, මොකක්වත් දැනීමක් නැහැ, හිත නිකන් සැඟුණා වගේ කිසි අවධානයක් නැහැ. නමුත් එතනට නෙමෙයි එන්න තියෙන්නේ, අපි ඒක අවදි කරලා ගන්න ඕනේ. නින්දට අවදි වෙන්න ඕනේ. පුළුවන් ද මේ தත්ත්වය නිකෙලස්ව නිමිති නොගෙන පවතිනවා, හැබැයි දැනුවත්ව දැන ඉන්නේ. දැන තමයි එතනට හිත යන්නේ, දැන තමයි එතන හිත ඉන්නේ, දැන තමයි එතනින් එන්නේ කියලා. අන්න ඔය දැනුවත් බව වැදගත්, සතිමත් බව වැදගත්. ඉතිහස් தත්ත සම්පජානෝ හෝති, මේ බව හොඳට දැනුවත්ව වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ නැවත නැවත ඒ தત્ත්වය අවධාරණය කරලා තියෙනවා. නැවත නැවත පාවිච්චි කරලා තියෙන මේ වචන කීපය ඉතිහ தත්ත සම්පජානෝ හෝති. යම් වාසයක් කරනවා, ඒ වාසය කරද්දී තියෙන தત્ත්වය, හිතේ ස්වභාවය මෙන්න මේ වගේ කියලා හොඳට දැනුවත්. ඔව්.
මොකද එතනදී දැනුවත් බව අර සාමාන්‍ය අනිශ්චිතව ඉන්න ස්වභාවයට වඩා ලොකු දැනුවත් බවක් තියෙනවා කියලා තමයි සාමාන්‍යයෙන් එතනදී
කියන්නේ. හ්ම්. ඒක තමයි සමාධියක තියෙන සෝය තමයි තියෙන්නේ. දැන් කලබල අඩුයි, ඒ වගේමයි කෙලෙස් ළඟපාත නැහැ. ඉතින් බොහොම සුවසේ ඉන්න පුළුවන්. ඉන්ටර්සිටි එකේ යනවා වගේ ඉතින් පොඩ්ඩක් ඉන්න පුළුවන්. නිකන් අපි සාමාන්‍ය බස් එකේ යනකොට නම් ඉතින් එහෙම නැහනේ. උලන් වදිනවා, ඉතින් හිඟන්න නගිනවා, සද්ද ඇහෙනවා, කෑ ගහනවා, හැමතැනම නවත්තනවා. ඊට පස්සේ පස්සට යන්න කියලා නිතරම කංකරච්චලේ. ඉතින් ප්‍රශ්න ගොඩයි. හැබැයි ඉතින් ඉන්ටර්සිටි එක නැග්ගාම ටිකක් ඉතින් එච්චර ප්‍රශ්නයක් නැහැ. එතනින්ම ඔක්කොම ටික නැග්ග ගත්තට පස්සේ ආයෙ ඉතින් අපි හිතමු අන්තිම තැනින් තායි බහින්න තියෙන්නේ. එතකන් ඉතින් සුවසේ ඉන්න පුළුවන්.
එහෙමයි සංගත පැහැදිලි. එතකොට ඒක පොඩ්ඩක් ඇස හිටියට කමක් නැහැ. ඒ කියන්නේ වැඩිපුරම ඒකට මේ මොකද මොකද දෙපාරක් වගේ ඉන්නවා. ඊට පස්සේ ආයේ ස්වභාවයට ගියේ නැහැ.
ඔව්. ඒකේ ප්‍රයෝජනේ සලකලා තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඒ කියන්නේ අපිට අපිම බලන්න ඕනේ දැන් හිතේ තත්ත්වය කොහොමද? හිතට යම් කිසි එබඳු සුවයක උවමනාව තියෙනවද? එබඳු සුවයක් තුලින් යම් කිසි මානසික සුවතාවයක් ප්‍රණීතතාවයක් නැත්තම් අර වෙච්ච දේවල් වල පොඩ්ඩ ඒ වෙච්ච ටිකක් හැලහැප්පීම් වලින් පොඩ්ඩක් හිතායින් කළ නැවත සුවපත් කිරීමක් අවශ්‍යද? නැත්තම් අද මට කරගෙන යන්න පුළුවන්ද? එන ප්‍රශ්න වලට අභියෝග වලට අර වගේ තත්ත්වයක් උපයෝගී නොකරත් මට ඍජුව මුහුණ දෙන්න පුළුවන්ද? ඒවා එන ප්‍රශ්න ටික කෙලස් වටහා ගන්න, ඒකට ඍජුවම මුහුණ දෙන්න, මුහුණට මුහුණලා සටන් කරන්න තරම් මේ ශක්තිමත්ද කියලා ඉතින් අපිම තමයි තීරණය කරන්න වෙන්නේ. ඒක ඇත්තම අවස්ථානුකූලයි නේද?
එහෙමයි සර්.
ඔව් ඔව්.
හොඳයි. දරුවන් සම්බන්ධව විදුක් බව ලෝකී බව ප්‍රාර්ථනා
කරනවා. හොඳයි. දරුවන් සම්බන්ධයි.
ඊළඟ දහම් ගැටලුව සමන්තා ලක්මිනීට ඉදිරිපත් කරන්න පුළුවන්.
තරසන්න ගරු ස්වාමීන් වහන්ස.
ඔව්.
ගරු ස්වාමීන් වහන්ස මම මේ සක්මන් භාවනාව මම හැමදාම කරන සක්මන් භාවනාවේ පරියන්ක භාවනාවයි. සක්මන් භාවනාව කරනකොට දැන් දින කීපයකට ඉස්සෙල්ලා මම ඒක පටන් ගන්න ගොඩාක් ප්‍රබෝධමත්. ඇක්චුලි නිකන් ගොඩාක් ප්‍රබෝධමත් ඇක්චුලි නිකන් පුළුවන් පිට වෙනවා එච්චරටම ප්‍රබෝධමත්. එන්නට මේ සක්මන පොඩ්ඩක් කරද්දී ඒ කියන්නේ එකක් දෙකක් වගේ මට යද්දී මට නිදිමත ගැටියක් එනවා. ඒක පුදුම නිදිමත ගැටියක්. මේ ඇස් දෙක පියවෙන වෙනවා. මේ මම ඊට පස්සේ ඒක මම ආහාර ගන්න එක වෙනස් කරලා මේ සක්මන් භාවනාව කරන එක වෙනස් කරලා එහෙම එහෙම එක එක කියලා කරලා මම බැලුවා. ඒ කියන්නේ ෆීල් නෙමෙයි ඒ වෙලාවේ චිත්ත දිහා බලලා එහෙම බැලුවා ඒක නම් හරියනවද කියලා. ඒත් නැහැ මම සමහරවිට සක්මන පොඩ්ඩක් කරලා මම පරයන්කට යන අවස්ථා තිබ්බා. ඊට පස්සේ මේ ඔහොම ටික දවසක් තිබ්බා. ඊට පස්සේ මම මේ වීර්ය තව තවත් වැඩි කරගෙන ඒ නිදිමත උනත් මම සක්මන් භාවනාවක් කරා. මේ ඊට පස්සේ සාමෙන් වහන්සේ ඒක දැන් හරි ගියා. දැන් ඒක මේ ගැටලුව නිග්‍රහ කරන එක නම් ඊට අමතරව සාමනන්ත මේ පරයන්ක භාවනාවේදී මම ඉස්සෙල්ල ඔබ වහන්සේට කිව්වා මට වේදනාව අර පෑස් විතර ගියට පස්සේ මට වේදනාවක් එනවා. ඒ වේදනාව ලොකු වේදනාවක් මට තේරෙනවා. ඒක එතලන් විත්ලඟ එක් යන ගොඩක් ඇති වෙනවා නැති වෙනවා එහෙම කියලා. ඊට පස්සේ දවසේක ඈත් වෙලා තුන එහෙම කියලා මේ ඊට පස්සේ නැති වෙනවා. ඊට පස්සේ ඒක ඒ සමහර දවස්වලට එනවා. ආවට දැන් වේදනාව මෙහෙලා තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ.
හරි.
මට එකම වේදනාවක් වගේ තමයි දැන් තේරෙන්නේ මේක. හැබැයි ඒ වුණාට මට දැන් නිඳ පුළුවන්. ඒ වේදනාව වෙනදට වේදනාව ආවම මම ක්‍රියා මාරු කරනවා එහෙම කිව්වට දැන් එහෙම නිඳ පුළුවන්. මට ඕන වෙලාවක ඉන්න පුළුවන්. හැබැයි ඒක හැමදාම තෙන්නේ නැහැ. සමහර දවස්වලට නැහැ ඒ වගේ. ඒක විශ්සගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ.
හරි.
ඊට අමතරව මට දැන් හිතට නිරායාසයෙන් සිතුවිලි ගලාගෙන එනකොට මට ඒක දැනෙන්නේ අර සිත් එතනම තියෙනවා කියලා. ඒක සිතුවිල්ල ඒ කියන්නේ මේක සංසිද්ධිය ඒකෙන් සිතෙන් ගැලවිලා ඒක ඉක්මනට නෑදිය වෙලා යනවා. සිත ඊට පස්සේ තමයි යන්නේ. මම ඒකට සිත් දිහා බලනකොට මට අර කියන්න මේක රාග සිතක්ද මේක දේශ සිතක්ද කෙනෙක් කියලා හිතෙන්නේ නැහැ. මම නිකන් අර හිතේ වෙනස් වීම ගැලනවා විතරයි. මට අර ටිකක් අමාරු වෙන දේ එහෙම හිතන්නේ
නැහැ. හරි.
මේක මොකද්ද කියන්නේ?
ඔව්. නෑ ඇත්තට. ඔව්.
හරි.
හොඳයි. හොඳයි. ඇත්තටම ඕක තමයි තමයි දැන් අර මං කිව්වේ අද මං දීපු උපමාවේදී මං ගත්තේ මේ උපක්‍රමයේ වශයෙන් අර අජ්ජත් ශුන්‍යතං මේ කියලා ඇතුළත ශුන්‍යතා ස්වභාවයක් ඇති කරගන්න කෙනෙක් උත්සාහන්ත වෙනවා කියලා. ඒක විස්තර කරද්දී මං උපමාවට ගත්තේ උදාහරණයට ගත්තේ ධාතු මනසිකාරය. දැන් ධාතු මනසිකාරයේදී මුලදී මේ ලක්ෂණ මේ තියෙන්නේ කියලා අපිට වෙන්වෙන් වශයෙන් දැක ගන්න පුළුවන්. මේක තද ගතිය, මේක රළු ගතිය, මේක උණුසුම, මේක සිසිලස, මේක සෙලවීම කියලා හොඳට ඒවා පේන්න ගන්න. නමුත් කාලයක් ඔක දැක දැක ඉන්නකොට මේ ඔක්කොම නිකන් මිශ්‍ර වෙලා. දැන් මේක තද ගතියක්ද, මේක මේ උණුසුමක්ද, මේක සිසිලසක්ද, මේක ගොරෝසු ගතියක්ද කියලා වෙන් කරගන්න බෑ. ඉතින් ඔය තත්ත්වෙම වේදනානුපස්සනාවේදීත් එනවා. වේදනානුපස්සනාවේදී එන්නේ මේක තේරෙනවා. මුලදී නම් මේක සැප වේදනාවක්, මේක දුක් වේදනාවක්, මේක උපේක්ෂා වේදනාවක් කියලා ඒ තමන්ට හොඳට ඒක වර්ග කරලා දැනගන්න පුළුවන්. වෙන් කරලා දැනගන්න පුළුවන්. හැබැයි කාලයක් යනකොට එහෙම වෙන් කරගන්න බෑ. මොකද්දෝ වේදනාවක් තියෙනවා. සැපද දන්නේ නැහැ, දුකද දන්නේ නැහැ, උපේක්ෂාවද දන්නේ නැහැ. මොකද්දෝ වේදනාවක් තියෙනවා. හැබැයි ඒක හරි ඉක්මනට ඇතිලා නැතිලා යනවා. එච්චරයි. ඉන්න පුළුවන් හැබැයි. අර කිව්වා වගේ හැබැයි මේක දිහා දරාගෙන ඉන්න පුළුවන්. තියෙන්නේ මොකද්ද, මොන જાතිය එකක්ද කියලා හොයාගන්න බෑ. ඉතින් ඕකම චිත්තානුපස්සනාවට ගියාම චිත්තානුපස්සනාවේ මුලදී අපිට පුළුවන් මේක රාග සිතක්, මේක මෛත්‍රී සහගත හිතක්, මේක ද්වේෂ සිතක්, මේක ඇවිල්ලා අපිටම නෙක්ඛම්ම සිතක්, මේක ඇවිල්ලා විසිරිච්ච හිතක්, මේක ඇවිල්ලා සංසිඳිච්ච හිතක් කියලා. ඉතින් අපිට ඒ විවිධ අන්දමේ සිතුවිලි වර්ග හොඳට දැනගන්න පුළුවන්. හැබැයි කාලයක් එක බල බල ඉඳන්දී දැන් හොයන්න බෑ මේක මොකද්ද කියලා. හොයන එක වෙහසක්. හැබැයි සිතුවිලි පොඩි පොඩි කෑලි කෑලි එනවා. අහවල් જાතියේ එකක් මේක කියලා හොයන්න බෑ. හොයන්න අවශ්‍යත් නැහැ. නොසෙවිය යුතුයි අත්‍තරම කියනවනම්. හොයනවා කියන එක නෙමෙයි වෙන්න තියෙන්නේ. දැන් ඔතෙන්ට තමයි අපි කියන්නේ මේ පාට මැකිලා ගිහිල්ලා කියලා. මුලදී මේවා වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්න ඒවා විවිධ වර්ණ තිබුණා. දැන් මේවා විවර්ණ වෙලා. ඉතින් ඔතන මේ විරාගයේ පහළ වෙනවා කියන එක විස්තර වෙන්නේ ඔන්නෙ විදිහට. ඒ කියන්නේ හිතන්න දැන් මම දෙන උපමාව තමයි අත්‍තර මේ කටුකුරුන් සානස දීපු උපමාවක්. ඒ කියන්නේ අපි හිතමු හරි ලස්සනට ඇඳපු රේඛා සටහන් තියෙන දියසායම් චිත්‍රයක් තියෙනවා. ඉතින් අපිට පේනවා දැන් ඒකේ ගෑනුන් ඇඳලා තියෙනවා, පිරිමින් ඇඳලා තියෙනවා, ළමයි ඇඳලා තියෙනවා, මල් ඇඳලා තියෙනවා, ගෙවල් ඇඳලා තියෙනවා. ඉතින් හොඳට ඒ රේඛා වලින් ඒවැ මායින් ලකුණු කරලා හරි ලස්සනට තියෙනවා. හැබැයි ඉතින් ඒක හැබැයි කෙලස් පහළ වෙනවා. හැබැයි යම් වෙලාවක අපි දුන් මේකට වතුර ටිකක් පැක්කිරිලා මේවා ඔක්කොම නිකන් බොඳ වෙලා ගිහිල්ලා. දැන් වෙන් කළා අඳුර ගන්න අමාරුයි. දැන් ඔක්කොම නිකන් එකට මිශ්‍ර වෙලා. දැන් ඔන්න එතනට තියෙන විරංජනයක්. මෙතන ඇලෙනවා නෙමේ හිත, දැන් ඕකෙන් හිත අයින් වෙනවා. හිත ඒකට තරම් කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. හිතේ දැන් පහළ වෙන්නේ විරාගයක්. රාගයක් වෙනකොට විරාගයක් පහළ වෙන්නේ. එතකොට අපි ඔය தත්ත්වය භවනා යෝගියෙක් අත්දකින්නේ ඔය දැන් ඔය විස්තර කරපු ටික තමයි. කියන්නේ එයාට දැන් සිතුවිලි වෙන් කරගන්න බෑ. දැන් තියෙන විරාගී ස්වභාවය. දැන් වේදනාවන් අහවල් જાතිය වේදනාවේ මේ තියෙන්නේ කියලා වෙන් කරගන්න බෑ. ඔක්කොම නිකන් මිශ්‍ර වෙලා. ඊළඟට ධාතු පැත්තෙන් කියනවා නම් ධාතු උනුත් මෙන්න මේ අහවල් ධාතුවේ මේ කියන්නේ කියලා වෙන් කරගන්න බෑ. ඔක්කොම නිකන් මිශ්‍ර වෙලා. ඒක කිසි වරදක් නැහැ. යන විදිහට හොම්ම යන්න. දෙකට කරගෙන යන්න විතරයි තියෙන්නේ. ඔව්. නෑ එතන ඉතින් පොඩ්ඩක් සමාධියට බරගතිය තියෙන්නේ. ඔව් සමාධියට හිත ටිකක් නැඹුරු වෙලා තියෙනවා. ඉතින් එතකොට හිත කැමති ටිකක් විවේකයෙන් ඉන්න ඒ සමාධිය තුලට වෙලා. ඉතින් අපි චුට්ටක් ඉතින් ওই දෙක සමබර කරගන්න අවශ්‍යයි. දැන් සමහර වෙලාවට හිත ටිකක් විවේකයෙන් ඉන්න දෙන්නත් ඕනේ. සමහර ලාට ආව පොඩ්ඩක් නැගිටවලා අරගෙන එයා ලව්වා වැඩේ ගන්නත් ඕනේ. Taman තමයි තීරණය කරන්න ඕනේ. දැන් මෙයාට පොඩ්ඩක් විවේකයෙන් ඉන්න දෙනවද? එහෙම නැත්නම් පොඩ්ඩක් මෙයාව අවදි කළා, සතිය දිනු කළා, සම්පජඤ්ඤය දිනු කළා, ඒ නුවණ දිනු කරන්න උත්සාහන්ත වෙනවද කියලා තමන් ඒ සමබරතාවය තීරණය කරන්න ඕනේ.
එහෙනම් සාමාන්‍යයෙන්
නැත්තම් කොහමද?
නැහැ. දැන් සාමනහට මැටියක් දැන් මොනාහරි වචනයක් පිටුණාක්
කියන්නේ.
එතකොට එතන හිටියේ සාම
කෙනෙක්.
ඒ පුද්ගලයා ඒ වචනයට ඔවා මෙහෙම කිව්වා. ඒ කියනවා වාම් භාවනා කරන ඒ වගේ මොනාහරි කියනවා.
හරි.
එතකොට මම ඒකට මම මොකුත් කියන්නේ නැහැ. මම කියනවා ඒක තමයි මාගේ මොනාහරි විච්ච වෙසක් එහෙම කියලා
වෙන්නද කියලා.
හරි. මම බලගෙන ඉන්න මගේ සිත් දෙක. සිත් කොහොමද මේකට ප්‍රතිචාර දක්වන්නේ?
හරි.
එන්නක කට්ටිය මොකක්ද කියන්නේ?
හරි.
එතන මම කරන්නේ වැරදිද?
ඔව් වැරද්දක් නෑ. ඒ කියන්නේ නැත්තම් ඉතින් අපි ඔක්කොටම උත්තර බඳින්න ගියොත් ඉතින් හරි අමාරුයි. මොකද ඉතින් ඒත්තු ගන්නවද?
ඔව්.
ඔව්. ඔව්. ඒක කරන්න දෙයක් නෑ ඉතින්. හොඳයි. 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 දෙරුවන් සන්නයි.
ඊළඟ දහම් ගැටලුව ශ්‍රී ආසිල්වට පිළිපත් කරන්න පුළුවන්.
ඔව් ඇහෙනවා. හොඳයි හොඳයි. ඉතින් ඔය ප්‍රශ්නේ මේ අවුරුදු 2600 කල්නොත් අහලා තිනවා. අහලා තින රජ කෙනෙක්. එයා තමයි මහානාම රජතුමා. ඉතින් මහානාම රජුරෝ ඇත්තටම කියනවා නම් මේ හොඳට දහමක් ප්‍රගුණ කරපු කෙනෙක්, ආර්ය පහවැයට පත් වෙච්ච කෙනෙක්. ඉතින් රජ කෙනෙක් වුවාම ඉතින් බොහොම කාර්ය බහුලයි. ඉතින් එයා ඇත්තු ඉන්න තැනටත් යනවා. දැන් මේ කාලේ වගේ නෙමෙයි. ඉතින් ඒ කාලේ ඉඳ තියෙන ඉතින් අස්ස සේනා අත්මේ ඇත්සේනා පාබල සේනා ති ඔහොමනේ. ඉතින් තා මේ රජතුමාන්තින් සමහරලාට ඇත්තු ඉන්න සේනාව බලන්නත් යන්න වෙනවා, අශ්වය ඉන්න සේනාව බලන්නත් යන්න වෙනවා, පාබල සේනාව බලන්නත් යන්න වෙනවා, ඊළඟට රජවාසලේ කටයුතු බලන්නත් යන්න වෙනවා, ඊළඟට නඩු අහන්නත් සිද්ධ වෙනවා. ඉතින් බැලුවහම බොහොම රාජකාරි බහුලයි. ඉතින් නිසා මේ මහානාම රජතුමාත් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ, මම ඇවිල්ලා බොහොම රාජකාරි බහුලයි. ඉතින් මේ වගේ තැනකදී මම මරණයටපත් වුණොත් මොකද්ද වෙන්නේ? හැබැයි ඉතින් මේ රජතුමා දහමක් ප්‍රගුණ කරපු හොඳට, ඒ කියන්නේ විපස්සනාවක් වැඩිච්ච ආර්ය භූමියටපත් වෙච්ච කෙනෙක්. ඉතින් එහෙම ඉඳද්දිත් මෙයා මේ ප්‍රශ්න අහනවා. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා. මේ දී මේ ගිතෙල් කලයක උපමාවක්. දැන් කලයකට ගිතෙල් පුරවලා ඒකේ කට බැඳලා ඊට පස්සේ වතුර යටට අරන් යනවා. අපි තුමු ගඟක වතුර යටට අරන් යනවා. අරන් ගිහිල්ලා ඉවරලා වතුර යටදී කලේ බිඳිනවා. දැන් එතකොට මොකද වෙන්නේ? එතකොට ඉතින් රජතුමා කියනවා, ස්වාමීනි මේ අර මේ කලේ ඒ වලං කෑලි ටික යටට යනවා. ගිතෙල් ටික මතුවලා එනවා. ගිතෙල් ටික සැහැල්ලුයින් ඉතින් ඒ ටික වතුරේ මතු පිටට එනවා. ඉතින් ඒ වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම්ස කෙනෙක් හොඳට මාර්ගයක් දියුණු කළා, මාර්ගයක් වඩලා හොඳට තමන් තුළ ඒ වුමනා කරන කුසලතාවයන් ගුණධර්ම දියුණු කරලා තියෙද්දි, ඒත් හැබැයි මරණයටපත් වෙන මොහොත සමාහයට අර වගේ අම්සි අවිනිශ්චිත තැනකදී මේ බලාපොරොත්තු නොවෙච්ච තැනකදී, අවිනිශ්චිත තැනකදී, ඇක්සිඩන්ට් එකකදී, ඔයගේ මොකක් හරි තැනකදී තමයි සමාහයට ඔන්න මරණයටපත් උනේ. ඒත් අර හිත කාලයක් ප්‍රගුණ කරලා තිබුණේ අර නිවැරදි පැත්තක්නේ. කාලයක් ප්‍රගුණ කරලා තිබුණේ කුසලතාවයක්, කාලයක් ප්‍රගුණ කරලා තිබුණේ කුසල් ස්වභාවයක්. ඉතින් එහෙමනම් අර ගිතෙල් ටික ආයෙත් මතුවෙලා උඩට එනවා වගේ එයාගේ හිත මතුවෙලා සුගතිගාමි පැත්තකට යනවා, නිවැරදි පැත්තකට හැරෙනවා. ඒ නිසා අපිට කියන්න බෑ අපි කොයිතරම් බණ භාවනා කරලා තිබුණත්, කොයිතරම් නිවැරදි දහමක් ප්‍රගුණ කරලා තිබුණත්, ඉතින් මරණය කොයි විදිහට සිද්ධ වෙයිද කියලා ඉතින් කාටවත් කියන්න බෑ. හැබැයි ඉතින් ඒ ප්‍රගුණ කරපු తত্ত্বය Tamanta පිහිටට සිටිනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි මතු කරලා පෙන්වන්නේ, කොයිතරම් අකරතැබ්බයක් සිද්ධ වුණත්, කොයිතරම් අවිනිශ්චිත දෙයක් සිද්ධ වුණත්, ඒ තමන් හදාගෙන තියෙනවා නම් තමන්ගේ හිත, වඩාගෙන තියෙනවා නම් තමන්ගේ හිත, ඒ හිත ඒ අවසාන මොහොතේදී නිවැරදි දිශාවට යනවා, නිවැරදි දිශාවක් ගන්නවා. ඒ නිසා අපි ඒකයි මැරෙන්න කලින් ඕනේ අපේ වැඩේ කරගන්න. මැරෙන මොහොත ගැන අපිට කියන්න බෑ, එතෙන්දී අපිට පාලනයක් නැහැ. මැරෙන්න කලින් හිත ප්‍රගුණ කරලා තියෙනවා. මරෙන්න කලින් හිත පුළුවන් තරම් නිවැරදි දිශාවකට හරවගෙන ධර්මයේ ඇසුරකට, නැත්නම් ධම්මානුධම්ම ප්‍රතිපදාවකට හරවගෙන තියෙනවා. එහෙමනම් ඉතින් මැරෙද්දී, මරුණට පස්සේ හිත බේරගනී කියලා, නැත්නම් ඒ අපි වඩපු ධර්මතාව, නැත්නම් ඒ අපි දිනු කරපු ධර්මානුධර්ම ප්‍රතිපදාව අපිට පිහිටට එනවා කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ.
සත් සංගර සංගේ ධර්ම දේශනාම්තනි ග්‍රන්ථයේ ප්‍රකාශයෙන් නැත්ක කොටක් අරගෙන කියවන්න වෙන කිසිත් දෙන්නක්
ඔව් ඇත්තටම මේකෙදි කරපු සතිපට්ඨාන සූත්‍ර
ධර්මදේශනාව
ඔව් ඒක තමයි දැන් මේ ඉරිදා කරපු ධර්මදේශනාවල සතිපට්ඨාන සූත්‍ර දේශනා ටික ඇත්තටම මට එක මෑණි කෙනෙක් ලියලත් ගෙනල්ලා දුන්නා තාම මුද්‍රණය කරගන්න බැරි වුණා බලමු අපි ඉස්සරහාදී මේ ඒක මුද්‍රණය කරගන්න ඉතින් ඒ කියන්නේ දැන් මේවා කවුරු හරි අහලා ඊට පස්සේ ඒවා කම්පියුටර් එකක ටයිප් කරලා ඒ වගේ සෝදුපත් කියවලා ඒ ඔක්කොම ඉතින් කෙරෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඉතින් මුද්‍රණය කරන්න පුළුවන්. හොඳයි. දරුවන් සර්ණයි.
ඊළඟ දහම් ගැටලුව යෝෂි වන්‍යාරච්චි දෙපတ် කරන්න පුළුවන්.
දරුවන් සර්ණයි ගරු ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න.
ස්වාමීන් වහන්සේ මට මේ දැන් භාවනාවක් නොකරන අවස්ථාවල සිත මධ්‍යස්ථ ස්වභාවයේ උපාදාන අඩුවෙන් පවතින අවස්ථාවල යම් ආකාරයක ශුන්‍යතාවයක් අත්විඳිනවා කියලා තේරෙනවා.
හරි.
බොහොම සුළු ප්‍රමාණයක. හැබැයි ස්වාමීන් වහන්සේ මට දැනෙන්නේ එක ආයතනයක් හරහා තමයි ඒක ප්‍රමුඛ දැනෙනවා කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පේන අරමුණු වල තමයි දැන් මේ අර සංඥා වෙනස් වෙලා ඒ කියන්නේ දැන් අර ධාතු ස්වභාවයන් ඔක්කොම කලවම් වෙලා වගේ ඝන දේවල් වතුර වගේ ගලන ස්වභාවයක පේනවා එහෙම නැත්නම් පිම්බෙනවා හැකිලෙනවා වගේ ඒ අතරින් අර කූඹි ගුල වගේ නිකන් නලියන ස්වභාවය පේනවා ඒ ස්වභාවයේ ස්වාමීන් වහන්සේ හිතුවත් නැතත්
හරි.
හැබැයි දැන් අනිත් ආයතන හරහා මේ ස්වභාවය වක්පද ගන්න ටිකක් වීර්යය
පිට ගන්න ඕනේ. නෑ එහෙම අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපිට කියන්නේ උතන අන්තිමට හිතනේ බලපාන්නේ. දැන් අපි යම් හෝ ආයතනයක් ප්‍රයෝගී කරගෙන හිතේ ශුන්්‍යතාවයට පත් වුණා නම් ඒ හිතේ ඒ தත්ත්වේ පාත්තන්නයි තියෙන්නේ. අපි ආයෙත් ගිහිල්ලා ඇහෙන සද්ද හරහා ඒ தત્ත්වය ගන්න ගඳ සුවඳ හරහා ඒ தત્ත්වය ගන්න රස හරහා ඒ தત્ත්වය ගන්න කියලා එහෙම ඉතින් වෑයම් කරනවා වෙනුවට චිත්තානුපස්සනා පැත්තට දාගත්තට පස්සේ දැන් කොහොම ගියත් අන්තිමට හිතේන එක්තරා අන්දමක චලනය වීමක් වෙන්නේ එක්තරා අන්දමක සිතුවිලි ජනනයක් ඇති වෙන්නේ හිතනේ සංස්කරණ කරන්නේ ඉතින් එතකොට මේ හිත ඇතුලේ කෙරෙන සංස්කරණ රාශිය තමයි නවත්තන්න තියෙන්නේ ගඳ සුවඳක් දැනෙනවා වෙන්න පුළුවන් රසක් දැනෙනවා වෙන්න පුළුවන් ස්පර්ශයක් දැනෙනවා වෙන්න පුළුවන් නමුත් ඒක පාදක කරගෙන හිතයි සංස්කරණ කරන්නේ. එතකොට එහෙනම් කොයි ආයතනයෙන් ආවත් කමක් නැහැ. හිතේ සිද්ධ වෙන මෙන්න මේ සංස්කරණ අඩු කරගන්න. සංස්කරණ සමනය කරගන්න. අපිට පුළුවන් නම් අපි එතන කෙලින්ම අර හරියට නිකන් මේ සම්දිස්ථානෙට කෙලින්ම පහර දුන්නා වගේ. අපිට බෑ ඔක්කොම පාරවල් වලට පහර දෙන්න. හැබැයි අපි ලස්සන්ට මේ අදාළ ප්‍රධාන තැනටම තමයි අපි එල්ල කරගෙන ඉන්නේ. එතන තමයි අපි සතිය පිහිටවන්නේ. එතන ගැන ඒ ගැන තමයි අපි අවධානයෙන් ඉන්නේ. එතකොට ඉතින් හයම උඩ දාගත්තා වගේ තමයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. හැබැයි එතකොට මොකක් හරි තමන්ට ලේසි ආයතනයකින් ඒක ඉක්මනටම මතු කරගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මට කණෙන් ඇහෙන ශබ්ද වලට
ඔව්
උපාදානය එනවා කියලා තේරුණා. දැන් ওই මධ්‍යස්ථ ස්වභාවය වෙනස් වෙන පැතිය එන්න ගත්තාම
ඔව්
දැන් කැමති සින්දුවක් හරි අපේ සින්දුවක් හරි එහෙනකොට
ඔව් හරි
ඒ වචනත් එක්ක සම්බන්ධව යනවා හැබැයි ඒක එහෙම කරලත් ඒක වෙන්නේ නැහැ වගේ දැනෙනවා ටිකක් ඊටත් වැඩි වීර්ය කළා මේ යෝනිසෝමනසිකාරය කරනකොට තේරෙනවා මේ ශබ්ද අර ස්වර විදිහට බිඳිලා බිඳිලා
යනවා
ඒක තේරුම් ගන්න බෑ මේ ගෑනු කෙරෙද්ද පිළිමේ
හැබැයි ඇහෙන් එහෙම මුකුත් ඕනේ නැහැ. එහෙම අර මධ්‍යස්ථ ස්වභාවයේ පිහිටපු ගමන් මං කැමති වුණත් අකමැති වුණත් අර ස්වභාවයේ බාහිර ලෝකෙින් පේනවා.
ඔව් කමක් නැහැ. ඉතින් නිකන් ඒක ඉබේ පේනවා නම් කිසි වරදක් නැහැ. මොකද එතකොට ඉතින් ඒක අපිට වාසියට හරව ගන්න පුළුවන් නේ. දැන් මෙයා යා විසින්ම පෙන්ලා දෙනවා ඒකේ තියෙන අනිත්‍ය ස්වභාවයක්. ඒකේ තියෙන මොකද්ද විරාගී ස්වභාවයක්. යා විසින්ම පෙන්ලා දෙන්නේ ඉතින් අපිට ඒක වාසියට හරව ගන්න පුළුවන්. හැබැයි එහෙම තත්වයක් නොමැති තැනකදී අපිට කෙලින්ම හිත දිහා බලලා හිත බේර ගන්න පුළුවන්. හිතේනේ උපාදානෙ සිද්ධ වෙන්නේ. අපි තුමු දැන් අපිට රසයක් හරි කෑමක් ගන්නකොට නැත්නම් තවත් කෙනෙක් එක්ක කතා කරනකොට ඔය දේ තවත් ගන්න බෑ. අපිට පුළුවන් අපේ හිත දිහා බලන්න. හිතේ කොහොමද සිද්ධ වෙන්නේ උපාදානය? මේ කියන කෙනා කෙනෙහි ඇල්මක් ඇති වෙනවද? කියන කෙනා කෙනෙහි ගැටීමක් ඇති වෙනවද? හිත කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ කියලා එතකොට ඒ මුල් තැන මුල් ස්වභාවයට හිත යොමු කරගෙන අවධානය යොමු කරගෙන එතන විපස්සනාවක් වඩන එක හරි නැත්නම් විපස්සනාවක් වඩනවා කියනට වඩා උපාදාන වලින් තොරව හිත පවත්වන්න උත්සාහන්ත වීම වඩා ප්‍රයෝජනවත් වෙනවා. සම්පූර්ණයෙන්ම. ඔව් සම්පූර්ණයෙන්ම. ඒක ඇත්ත. ඒක ඇත්තම දැන් ඔය ඒක බුදුරජාණන් වහන්සේ ඍජුවම කියනවා. සතාරක්ඛේන චේතසා විහෙරෙස්සති. ඒ කියන්නේ සතියෙන් සතිමත් නැමැති ආරක්ෂාව තමයි යාට තියෙන්නේ. ඔව්.
බොහොම
හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව චන්ත්‍රිකා බස්නායකට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මම සෑහෙන කාලයක් ඔබ වහන්සේගේ ධර්ම දේශන අහලා බණ භාවනා කරනවා.
ඔව්.
මම ඉතර වෙලාවම සක්මන් භාවනාව විනාඩි 40ක් විතර කරනවා ස්වාමීන් වහන්සේ. දැන් සෑහෙන කාලයක් කරනවා. දැනට මම අර අන්තිමට අරමුණු එන්නේ නැති තත්ත්වයට ගන්න නැති තත්ත්වයට ආවට පස්සේ පරයන්කේට යන්නේ. පරයන්කේදී ටිකක් විනාඩි 10ක් විතර වගේ ගියාට පස්සේ තමයි ස්වාමීන් වහන්සේ මේ අනුසතිත ආභාවයට වගේ එන්නේ. එතෙන්දි මම විනාඩි 40ක් විතර අර කැඩි කැඩි තමයි ස්වාමීන් වහන්සේ භාවනා කරන්න වෙන්නේ. දැන් විනාඩි 10ක් ඒ තත්ත්වෙන් හිටියාම ආයෙ හිත විසිරෙනවා. ඊට පස්සේ හිත දිහා බලනවා. ආයෙ මේ කරගත්තම ආයෙ ටික වෙලාවක් ඉන්නවා. එහෙම තමයි ස්වාමීන් වහන්සේ.
හරි.
මේ භාවනාව වෙන්නේ.
කමක් නැහැ.
ඒ වුණත් දැන් මෑතකදී ඉඳලා ස්වාමීන් වහන්සේ අර පරිසරයේ හේතු මත මට මුලින් කරන්න බැරි වුණාක් මම භාවනාව. පළවෙනි වෙද පර්යන්කීට ගිහිල්ලා ආනාපාන සතිය වඩලා ටික වෙලාවක් ඉන්නකොට අර අනුසති ස්වභාවයට එකපාරම එනවා ස්වාමීන් වහන්සේ.
හ්ම්.
ඇඟ හෙල්ලෙන්නේ නැතුව නිකන් ගල් ගැහිලා වගේ හිත නොසෙල්වීම තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒකාග්‍රසත්යකට වගේ එනවා හිත හෙල්ලෙන්නේම නැහැ. එහෙම මට පැයක්ම එක දිගට ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. නිදිමත එන්නේ නැහැ. තද වෙලා වගේ ඇඟ තියෙනවා. මට හිතෙනවා මේ වෙලාවට මම මේ විදිහට මට සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ. හොඳට අවදියෙන් ඉන්නේ.
හොඳයි.
මේ විදිහට ඉන්න පුළුවන්.
මීට කලින් මෑණිය මොනවාද කළා තියෙන්නේ? කියන්නේ දැන් කියන්නේ මොනවා හරි ආනාපාන සතිය දිගට වැඩුවද නැත්නම් පිම්බීම හැකිනීම වගේ භාවනාවක් නිතර වැඩුවද නැත්නම් ධාතු මනසිකාර්ය වගේ දෙයක් නිතර වැඩුවද වේදනා උපසනාවක් වගේ එකක් නිතර වැඩුවද මොනවා එකක්ද කළේ? ඔව් ස්වාමීන්
වහන්සේ මම මුලින් කරේ ආනාපාන සති භාවනාව.
හ්ම් හ්ම්.
ඔබ වහන්සේගෙන් උපදෙස් ගත්තාම ඒක විස්තර කිව්වහම ඔබ වහන්සේ කිව්ව මට මේ දැන් අල්පනා තත්ත්වයක වගේ තමයි තියෙන්නේ දැන් විපස්සනාවට දාන්න කිව්වා ස්වාමීන් වහන්සේ.
හරි.
ඊට පස්සේ මම අර වේදනා බලන්න පටන් ගත්තා ධාතු එහෙම බලලා තමයි ඔය මට්ටමට ආවේ ස්වාමීන් වහන්සේ.
හරි.
දැන් අර මේ සක්මන ඉස්තර වෙලා කරේ නැති හින්දා තමයි පරිණාමයේ ගියාම අර විදියට එන්නේ.
ඔව් ඒක තමයි. දැන් සමාධිය වැඩි තාමත් සමාධිය වැඩි පරිණාමයේ වෙනුවට සක්මන තමයි තව වැඩි කරන්න තියෙන්නේ. ඒක වඩා සුදුසුයි. මොකද අපි සතියනේ ඉස්සරහට ගන්න ඕනේ. මොකද ඔතෙන්දී සතිය යටපත් වෙලා සමාධිය ඉස්සරහට එන්න පුළුවන්. ඒක ටිකක් මේකේ අහිතකර පැති තියෙනවා. අවාසි සහගත පැති තියෙනවා. ඒ නිසා හැම තිස්සෙම සමාධියට වඩා සතිය තමයි ඉස්සරහින් තියාගන්න තියෙන්නේ. අපි සක්මන අමතක කරන්න වැඩියෙන් පරයන්කේ කරන්න අපිට සතිය අමතක වෙනවා සමාධිය ඉස්සරහට එනවා. ඒක ටිකක් අනතුරුදායකයි.
අරමුණු ගන්නේ නැතුව විනාඩි 10ක් 15ක් ඉන්නවා. ආභව පිටිතර වෙනවා ස්වාමීන්
වහන්සේ.
ඊට පස්සේ මම ආභව කර හිත දිහා බලනවා, මොකක්ද ආවේ මට මේ මොන මේකක්ද ඇවිල්ලා තියෙන්නේ, රාගයක්ද කාමයක්ද කියලා බලලා ඊට පස්සේ ටිකක් වෙලා ඉන්නකොට ආභව අරමුණු නැති අධ්‍යයත් එනවා.
හරි. ඒ
විදිහට තමයි ස්වාමීන් වහන්සේ ඒසෙන්දි භාවනාවේ.
ඒ වෙන විදිහ හොඳයි. ඒක හොඳයි. ඒ කියන්නේ දැන් ඔතෙන්දී අපේ මේ කියන්නේ මහා ගැඹුරු සමාධියකින් දීම නෙමෙයි වැදගත් වෙන්නේ. හිතට ඔය වගේ සිතුවිලි එන්න දීම තුල තමයි ඇත්තටම භාවනාවට උමනා කරන අමුද්‍රව්‍ය ටික සැපෙන්නේ. අපි ටිකක් නොගැඹුරු මට්ටමක ඉන්නවා. එතකොට ඔන්න ආයිත් අරමුණු ගන්නවා. උපාදාන කරනවා. එතකොට හැබැයි සතියෙන් පෙන්නනවා මෙයා ඔන්න ආයිත් උපාදාන කළා කියලා. අරමුණු නැවත අසුරට ගියා කියලා. ඊට පස්සේ ඉතින් අපි ආයේ ඒක තේරුම් අරගෙන අතහැරලා දානවා. සතිමත් වෙනවා ඒ ගැන. එතකොට ආයෙත් ඒක ෂේ වෙලා යනවා. ඊට පස්සේ අන්න ආයෙත් හිත විවේක වෙනවා. ආයෙත් විවේකේ පවත්වනවා. ආයෙත් ඔන්න හිත ගිහිල්ලා ඇලෙනවා. ආයෙත් සතියෙන් පෙන්ලා දෙනවා. ආයෙත් අතහරිනවා. ඉතින් ඔය වගේ මේක නැවත නැවත කරන්න සිද්ධ වෙනවා. ඒක හොඳයි. ඒක හොඳයි. හරි.
ඒක වැරද්දක්
නෑ. නෑ නෑ නෑ. ඒක ඔකේ වැරද්දක් නැහැ. ඉතින් ඒකෙන් හැබැයි ඉතින් මේ يعني අපි අපිට ලොකුවට චෝදනා කරගන්න අවශ්‍ය නැහැ. ඉතින් අපි පුළුවන් තරම් පිරිසුදුව ඉන්න, පිරිසුදුව කය වචනය සිත හසුරවන්න උත්සාහන්ත වෙන්නයි තියෙන්නේ.
එහෙමයි තමයි. මට හැමතිස්සෙම සිත දිහා බැලෙනවා. හැමතිස්සෙම මට තරහස් ආවද, මෙතෙන්දි මෙහිම වුණාද, මං එතෙන් මං වුණා වැඩිද, ඒ වගේ දේවල් හැමතිස්සෙම දැක්ුණා. සිතේ මොකද්ද කියලා
බලනවා. හොඳයි. ඒක හොඳයි. ඒක හොඳයි. හැබැයි හිතට උඟාක් අර වද දෙන ගතියකට යන්නත් එපා. ඕකේ මධ්‍යස්ථ භාවයකට එන්න. ඒ කියන්නේ දැන් අපි අපිට උඟාක් චෝදනා කරන පැත්තට ගියොත් එතනත් ටිකක් වෙහෙසයි.
එහෙමයි සමිනවත්. දැන් ඉඳට යද්දි මට හැමතිස්සෙම මම හිතනවා කි අරමුණක් නැතුව මං ඉන්න ඕනි කියලා.
එහෙම
හිත ගන්න පුළුවන් ස්වාමිනවත්. දැන්
හොඳයි.
අනුසුත් ස්වභාවයට ගන්නවා. එහෙමම තමයි නින්ද යන්නේ.
හරි. හරි. හොඳයි. ඒක වඩා හොඳයි. යන විදිය හොඳයි.
හොඳයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව චින්තා හෙටි ආරක්ෂිත ඉස්පත් කරන බ්ලොග්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, අවසරයි.
ඔව්.
අවසරයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගේ දේශනාවෙත් අර ධ්‍යාන වඩන එක ගැන ඔබ වහන්සේ කිව්වේක මට පොඩ්ඩයි ඒකේ ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් භාවනාව මුලින් වඩාගෙන එනකොට මට තේරිලා තිබ්බා එතකොට නම් අර ධ්‍යාන අංග තියෙනවා කියලා. හැබැයි මං ඒ කාලේ ස්වාමීන් වහන්සේගෙන් අහුවම කිව්වා ධ්‍යාන අංග කියන්නේ ධ්‍යානයක් නෙමෙයි කියලා. ඉතින් පස්සේ කාලෙක මම තේරුම් ගත්තේ ඒ වෙලාවේ අර කණික සමාධිය කියන එක වෙන්නේ නැති වෙනව ඇස්සේ කියලා. ඒ කාලේ ස්වාමීන් වහන්සේ මුල් කාලේ නම් අර ප්‍රීති සුඛයම තියනකොට මම තේරුම් ගත්තා මේ දැන් අර ධ්‍යාන අංග වලින් එහෙම තියනවා කියන එක. දැන් මේ වෙනකොට අර අනිමිත් සමාධියට යනකොට ඒ ප්‍රීති සුඛයම ඉන්නේ නැහැ. ඉතින් එතකොට මම හිතුවා දැන් ඒ ස්ටේජ් එක පාස් කරලා තියෙන්නේ ඒක නිසා දැන් ඒක එන්නේ නැහැ කියලා. දැන් අර ඉඳගත් ගමන් ඉක්මනටම ආනාපානේ කියන හුස්ම දෙක තුනම වගේ අනිවිත සමාධියට වගේ යන එකක් තියෙනවානේ.
එතකොට
මම හිතුවා එතකොට මේ ඒ ස්ටේජ් එක පාස් කරලා ඉවරයි, දැන් ඒ පැත්ත බලන්න දෙයක් නැහැ කියලා. ඉතින් අර ධ්‍යාන ගැන කියනකොට ධ්‍යානයක් වශී කරගන්නවා කියන එක කියනකොට ස්වාමීන් වහන්සේ එහෙම එකක් කරේ නැහැ කියලා නම් මම දන්නවා.
ඒක අවශ්‍යත් නැහැ. අවශ්‍යත් නැහැ. ඒක තමයි කියන්න තියෙන්නේ. එහෙනම් දැන් අපි දැන් ಜಾති කෝටියක් දේවල් තියුණා කියලා ඔක්කොම කරන්න තින් හැකියාවක් නැහැ. අපිට එක යන එක මාර්ගයකින් දාගෙන ඊට පස්සේ එතනින් දිගට යන්න තමයි තියෙන්නේ. ඉතින් සියල්ල සම්පූර්ණ කරගන්න අවශ්‍ය නැහැ. අපි එක භවනා ක්‍රමවත් වශයෙන් ගත්තොත් විවිධ භවනා ක්‍රම තියෙනවා. සමතය සම්පූර්ණ කරලා විපස්සනාට හැරෙන ක්‍රම තියෙනවා. ඊළඟට සමතය කරන්නෙම නැතුව විපස්සනාව විතරක් කරලා ඊට පස්සේ එතනින් ඔය මේ අරූප පැත්තකට වගේ දාගන්න පැතිත් තියෙනවා. එහෙම නැත්නම් ওই දෙක සමාන්තරව ගෙනියන පැතිත් තියෙනවා. ඉතින් ඒ නිසා විවිධ ක්‍රම තියෙනවා. ඉතින් ඒ නිසා මේ සියල්ල සම්පූර්ණ කළ යුතුයි කියලා දෙයක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ ඒ හිතේ පැහැදිලි බව, හිත එන කෙලෙස් හඳුනා ගැනීම, කෙලෙස් හඳුනාගෙන ඒක ප්‍රහාණය කරන්න තේරුම් ගැනීම, ඊට පස්සේ හිත නිකලස්ව පැවැත්වීම, ශාන්තව පැවැත්වීම. ඉතින් ඔය වගේ කුසලතාවයන් ටික අපිට හදා ගන්න පුළුවන් නම් ඊට පස්සේ ඒ తත්වයේ දිගට ප්‍රගුණ කරන්න අවශ්‍යයි සීල සමාධි ප්‍රඥා වශයෙන් මේ මාර්ගය දියුණු කරගෙන. හරි, ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ උපේක්ෂාවෙන් ඉඳීම තමයි වැදගත්. අපිට ඉතින් ප්‍රසන්නයි කියන එක, ඉතින් ඇත්තට මෙතන ප්‍රසන්නයි කියන එකෙන් අදහස් නෑ සතුටුයි කියන එක. නිකන් මේක ඇක්සෙප්ට් කරනවා. මේක තමයි தත්වය කියලා. ඒ කියන්නේ උරණ නොවි ඉන්නවා. ඒ කියන්නේ හිතේ කලකිරීමක් ඇති කරගන්න නැතුව ඉන්නවා. හිත පොඩ්ඩක් සංසිඳීමෙන් ඉන්නවා. හැබැයි ඉතින් මේ හිතට උමනාව තියෙන්න ඕනේ. හැබැයි කෙලෙසුන් තොර කරගන්න. කෙලෙසුන්ගෙන් තොරව හිත පවත්වන්න. ඉතින් ඒකයි අද දේශනාවෙදිත් බුදුරජාණන් වහන්සේ මතු කරලා තියෙන්නේ. මහා සුනිත සූත්‍රයේදී ඒ කියන්නේ දැන් යා සක්මණට යනවා. හැබැයි එවම්මං චංකමන්තං නා අභිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්නාස්ස විස්සanti ඉතිහ තත්ත සම්පජානෝ හෝති. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් මං සක්මණට යනවා. හැබැයි මම පොඩ්ඩක් මේ හිතේ කෙලසුන්ගෙන් තොරව හිත පවත්වන්න ඕනේ කියලා අන්න පුංචි අදිෂ්ඨානයක් තියෙනවා. මේ මේ පැත්‍ර නැඹුරුවක් තියෙනවා. ඒක වැදගත්. නෑ ඒක ඉතින් අර කෙලස් නැති වෙලාවෙදී හැපි ෆීලින් එකක් ඒවි. කෙලස් එක්ක තියෙන වෙලාවෙදී ඉතින් අපි ඒක එතන යම්කිසි පිළීමක් තියෙන්න පුළුවන්. එතෙන්ද ටිකක් දුකට බර ගතියක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක අපි දිගට පවත්වනවා වෙනුවට ඒකත් එක්ක ඒකට අහු වෙනවා වෙනුවට ඒ ගැන දැනුවත් වුණාම හිතන්න දැන් ඒක ආයි ගියා කියලා. ඊට පස්සේ ආයෙත් ඉතින් එක්තරා අන්දමක සංසිඳීමක් තියෙනවා. අනිත් එක තමයි දැන් අනිත් එක තමයි වෙලා තියෙන්නේ. දැන් හුඟක් කලාවට අපේ මානසිකත්වයේ තියෙන හැම දෙයකම පැමිණිලි කරන ගතියක්, අනිත් කෙනාගේ වැරදි පෙනෙන ගතියක්, හැම දෙයකම වැරදි හොයන ගතියක්, වැරදි පෙනෙන ගතියක්, අඩුපාඩු පෙනෙන ගතියක්, ඔන්න ඔය වගේ පැත්තක් නේ අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් ওই පැත්ත වෙනුවට අපි තුල ඇති වෙන්න ඕනේ මේක නිකන් පිළිගන්න ගතියක්. මේක තමයි යථා ස්වභාවය. මේක තමයි ලෝකේ ස්වභාවය. මේ හැමදේම මගේ පාලනයෙන් තොරයි. ඔන්න වගේ නිකන් අර ඒක අර පිළිගන්න ගතිය, මේ තියෙන තත්ත්වයත් එක්ක රණ්ඩු කරන්න තුව ඉන්න ගතිය. එතකොට අන්න ප්‍රසන්න මනසක් ඇති වෙනවා. මොකද දැන් අනිත් එහෙම නැත්තම් වෙන්නේ හැමතිස්සෙම අසහනකාරී තත්ත්වයක් තමයි හිතේ ගොඩනැගෙන්නේ. පුළුවන්. හරි. හොඳයි.
හරි ස්වාමීන් වහන්සේ බොහොම පිං.
හොඳයි, ternary සන්නයි.
ඊළඟ දහම් ගැටලුව බුද්ධි රණවීර මහතාත් ඉස්පත් කරන්න පුළුවන්.
අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ දැන් හිත හොඟක් වෙලාවට කැමැති මොකක්වත් නොකර ඉඳීමටමනේ.
හ්ම්.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි ලෞකික ජීවිතයේදී සමහර දේවල් නොකර සිටීම කියන්නේ දැන් හැකියාවන් අඩු වීමක්. ඔකේ මට නිකන් එහෙම දැනෙනවා ස්වාමීන් වහන්සේ.
ආ.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් එතකොට ලෞකික ජීවිතයේ අසාර්ථක වීමක් වගේ හිතට දැනෙනවා. දැන් මට නිකන් දෙපැත්තට හිර වෙලා
එතනනම් මට හිතෙන්නේ අපි දෙපැත්ත සමබර කිරීමක් තමයි වැදගත් වෙන්නේ. ඉතින් මෙතනින් අදහස් වෙන්නේ අපි අතෘප්තිකරව නිරන්තරයෙන්ම මේ අනිත් අයවත් මැඩපවත්වගෙන ඉස්සරහට යා යුතුයි කියන පැත්ත නෙමෙයි. හැබැයි එතනින් අදහස් වෙන්නේ අපි නිකම් පරාජය වෙලා මුළු ගැන්නිලා එහෙම ඉන්න තත්ත්වයකුත් කියලා කියන්න අමාරුයි. මොකද කියන්නේ දැන් යෝගාවචරයේ තුල අර කෙලෙසුන්ගෙන් උසි ගන්නවන ගතිය වෙනුවට දැන් තියෙන්නේ යාට සංසිඳීමෙන් ඉන්න ගතිය තියෙන්න පුළුවන්. හැබැයි එතනින් අදහස් වෙන්නේ නිකන් පරාජිත හැඟීමක් කියලා බලාපොරොත්තුවකුත් නැහැ හැබැයි. යාට පැවරිච්ච ටික මෙහෙම කියත හැකියි. යාට පැවරුණ ටික කොහොම නිවරදිව පිරිසිදුව කරන්න උත්සාහන්ත වෙනවා. පැවරුණ ටික. නෑ ඒක තමන් තීරණය කරන්න. එතෙන්දී ඉතින් සාමාන්‍ය දැනුම පාවිච්චි කරලා අපි තීරණය කරන්න ඕනේ මේකද අපි දැන් අපි දරුවෙකුට මොන හරි දෙයක් ගන්න ඕනේ. දරුවට ඒක උවමනායි කියලා අපිට තේරෙනවා. එහෙමනම් ඉතින් ගත්තර කමක් නෑ. ඒ වගේ ඉතින් අපි එතෙන්දී සාමාන්‍ය දැනුම පාවිච්චි කරලා අපිම තීරණය කරන්න ඕන මේක කමක් නැද්ද කරාට නැත්තම් අවශ්‍ය නැද්ද. ඉතින් එතන එක අතකින් අර එතෙන්දී තමයි සතියේ අර තීරණ ගැනීමේ හැකියාව මතුවලා එන්නේ. අපි ඉස්සර නම් එහෙම නෙමෙයි. අපි හැඟුම් බරව තමයි කටයුතු කරේ. අපි ආවේගයට කටයුතු කරේ. අපි ටක් ගාලා ගියා ගත්තා ඕනෙද දන්නෙත් නැහැ, එපාද දන්නෙත් නැහැ, ඒක ප්‍රයෝජනවත්ද දන්නෙත් නැහැ, හානි කරද දන්නෙත් නැහැ. අපි හැඟුම් බර වුණා. නමුත් දැන් එහෙම නෙමෙයි. දැන් පොඩ්ඩක් විමසලා බලනවා මේක ඇත්ත වශයෙන් ප්‍රයෝජනවත්ද? මේක දරුවට වටිනවද? මේක අරන් දෙන එක හොඳද? මේක යාට ප්‍රයෝජනවත්ද කියලා තේරුම් අරගෙන ඒ වැඩේ කරනවා. ඉතින් පැටලිලා බලන්න ඕනේ එතකොට ඉතින් මොකද වෙන්නේ කියලා. මොකද ඉතින් අපි යම් පමණක අභියෝගයක් හරහා යන්නත් ඕනේ. නිකන් අපි අත් දෙක බැඳගෙන හිටියා කියලා මේක හරියන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපේ හිතේ කෙලෙස් හඳුන ගන්න නම් කෙලෙස් මතුවෙන්නත් ඕනේනේ. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම සැඟවිලා කිසි කෙනෙක් ඇසුරු නොකර කිසිම අභියෝගයක් හරහා යන්නේ නැතුව මුළු ගැන්විලා හින්දීම තුළ කෙලෙස් ප්‍රහාණයක් වෙයි කියලා හිතන්න අමාරුයි. නමුත් අපිට ප්‍රශ්නයක් ආවහම අපේ හිත ආයිත් ගිහිල්ලා මේ උපාදාන කළහම යමක් ගිහිල්ලා ආයි පටලෝ ගත්තහම වැඩ වරද්ද ගත්තහම අන්න එතන තමයි අපි මේ අපේ නුවණ යොදන්න තියෙන්නේ. එතන තමයි අපේ සතිය දියුණු කරන්න තියෙන්නේ. එතන තමයි අපි ප්‍රඥාවක් වඩන්න තියෙන්නේ. ඒ නිසා මේ ගමනට යම් පමණක ප්‍රශ්නත් අවශ්‍යයි. එතකොට මේ ප්‍රශ්න හරහා යනකොට තමයි අපේ හිත කැළඹෙන්නේ. ආයෙත් හිත ගිහිල්ලා කෑ ගහන්නේ. ආයෙත් හිත ගිහිල්ලා ද්වේෂබරිත වෙන්නේ. ආයෙත් හිත ගිහිල්ලා රාගබරිත වෙන්නේ. හැබැයි ඒ වෙන හැම අවස්ථාවක් ගානෙම අපි සතිමත් වෙනවා නම් ඒ හිත කැළඹෙන, හිත සැලෙන, හිත පැටලෙන, හිත උපාදාන කරන ඒ ප්‍රශ්නයක නිමග්න වෙන ඒ හැම අවස්ථාවක් ගානේ මත සිහිය පිහිටවනවා නම් එතෙන්ද අපි නිවැරදි විපස්සනාවක් යොදවනවා නම් එතන ප්‍රයෝජනවත් වෙනවා. එතන තමයි කෙලෙස් කැපීමක් වෙන්නේ. එතන තමයි අපි තුල යම්කිසි අවබෝධයක් ඇති වෙන්නේ. ඒක තමයි ප්‍රයෝජනවත් වෙන්නේ.
එහෙමයි ස්වාමිනාස. දැන් ওই අනිශ්චිත ස්වභාවයක් හඳුනාගත්තත් මගේ සිත තාමත් මට පාලනය කරගන්න අමාරුයි කියලා මට තේරෙනවා ස්වාමිනා. මගේ පාලනයෙන් තොරයි. එහෙම තේරෙනවා ස්වාමිනාහන්ස. එහෙමයි ස්වාමිනාහන්ස.
කරගෙන යමු ඉතින් නේද? එනේන විදිහට ඔකේ. ඔව් එනේන විදිහට එතන අපි සතිය දිනු කරගෙන එතන නුවණ දිනු කර කර යන්න තමයි තියෙන්නේ. අපිට හරියටම කියන්න බෑ නිශ්චිත වශයෙන් මෙන්න මෙහෙමයි මගේ ඉදිරි මේ වැඩ ටික ඉදිරියෙදි මෙන්න මේ ටික තමයි මට ලබන්න තියෙන්නේ, කෙරෙන්න තියෙන්නේ. එහෙම කියලා කියන්න බෑ. සම්පූර්ණ නිකන් විවෘත පරිසරයක් තියෙන්නේ. ඒ විවෘත භාවයත් තුළ හැබැයි අපි හොඳ අවදියෙන් කටයුතු කරනවා. එන විදිහට තමයි ඉතින් වැඩේ කරන්න වෙන්නේ.
හොඳයි.
තේරුවන් සන්නයි.
අවසාන ප්‍රශ්නේ හරියට කර ස්වාමීන් වහන්සේ තුෂාරි කියන එකකට අවස්ථාව දීලා බලමු.
හොඳයි.
තුෂාරි හෙට්ටිආරච්චිගේ ඔබට අන්මියුට් කරන්න පුළුවන් දැන්.
ඔව්. සම්නහස ශුන්‍යතාවය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරගන්නයි කතා කරේ. සම්නහස දැන් ශුන්‍යතාවය ගැන අපි කතා කරනකොට පර්යංකේදී ටිකක් ගැඹීර ශුන්‍යතාවයක් ලබන්න පුළුවන්. ඒ කියන්නේ අපි ශුන්‍යතාවයේ අත්දැකීමින් ඉන්නකොට ශුන්‍යතාවය කියන නිමිත්තක් විදිහට ගත්තාම එතන ලොකු ශුන්‍යතාවයක් අත්දකින්න පුළුවන්. කනකොට අත උස්සනකොට හරි ඒ ඕනම ඉරියව්වක පොඩ්ඩක් නැවතීමේ ඉන්නකොට තව ශුන්‍යතාවයක් දකින්න පුළුවනි. අපි වැඩක් කරගෙන යනකොට ඒ කියන්නේ සක්මනක් හරි එහෙම නැත්නම් ලෝඩුවක් කපනකොට හරි එතන ඊට වඩා අර මුල කියපු තරම් ගැඹීර නැහැ. ඊට වඩා ටිකක් අඩු ශුන්‍යතාවයක්. ඉතින් ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනි අර අපි ශුන්‍යතාවය කියන නිමිත්තත් අයින් කරන එක ඇස් දෙක ඇරගෙන ඉන්නකොටත් කරන එක කරන්න පුළුවන් කියලා.
ඔව් නෑ ඇත්තරම මේ ශුන්‍යතාවය කියන එක නිමිත්තක් වශයෙන් අපි ගන්න ගියොත් වැරදි මට නම් තේරෙන විදිහට. මොකද අපි දැන් ශුන්‍යතාව අනිමිත්ත ස්වභාවය ඔය ඔක්කොගෙම පෙන්නුම් කරන්නේ නිමිති නැතිවීමක්නේ. අපිට එතන සංඥාවක් ලොකුවට නැහැ. හිතේ සංඥා නිරූපණයක් නිමිති කරණයක් නිමිති ගැනීමක් හිතේ තියෙන්න බෑ. ඉතින් එතකොට අපි ශුන්‍යතා තත්වයක ඉන්නවා කියන්නේ බඳු විහරණයක හිත පවත්වනවා කියන්නේ නිකන් බොහොම සරල භාවයක තමයි හිත පවත්වන්නේ. අපි මේ සරල භාවයේ ඉන්න ගමන් ආයිත් තව යමක් කරන්න ඕනේ කියලා හිතනවා නම් එතන තියෙන සංස්කරණයක්. දැන් අපි මේ සංස්කරණ වලින් තොරව හිත පවත්වීම ගැනයි මේ කතා කරන්නේ. එහෙම පවත්වන අතරේ අපි හිතනවා නම් ආයිත් තව එකක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ කියන්නේ අපි අනවශ්‍ය දෙයක් කරන්නේ. සංස්කරණ නැති තැනක අපි සංස්කරණ කිරීමක් ගැන කතා කරනවා. ප්‍රපංච වලින් තොර තැනක ප්‍රපංචකරණයක් ගැන අපි කතා කරනවා. ඉතින් ඔය ප්‍රශ්නෙත් අහලා තිනවා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ කාලෙදී මහා කොට්ටිත සාමින් වහන්සේ ඔය ප්‍රශ්නය නගනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන්. මේ ඇහෙන් රූප නොගෙන ඇහි රූප නිරුද්ධ වෙච්ච මට්ටමකදී තව යමක් තියෙනවද? කණෙන් සද්ද ඇහෙන්නේ නැති කියනට වඩා ඇහි ඒ කනේ කන නිරුද්ධ වෙච්ච කනේ සංඥා මැකිලා ගිය සද්ද සංඥා මැකිලා ගිය මට්ටමකදී තව යමක් තියෙනවද? නාසය නිරුද්ධ වෙච්ච ගන්ධ සංඥා මැකිලා ගිය මට්ටමකදී තව යමක් තියෙනවද? ඔය විදිහට ප්‍රශ්න කරනවා. ඉතින් එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ හැම වාරයක් ගානෙම උත්තර දෙන්නේ මාහේවං ආවසම ප්‍රශ්න කරන්න එපා. ඔයම ප්‍රශ්න කරන්න එපා කියලා තමයි උත්තර දෙන්නේ. මොකද එතන උනාස දෙන පිළිතුර තමයි අප්පපංචම් පපංචේති. මේ ප්‍රපංච නොකල යුතු තැනක තමයි අපි ප්‍රපංච කරන්නේ. දැන් ප්‍රපංචයේ සංසිඳිලා සංස්කරණ සංසිඳිලා හිත දෙවම තැම්පත් වෙලා හැබැයි අපි එතන ඉඳගෙන තව එකක් කරන්න අහනවා. ඉතින් ඒක වැරදි. අපිට තියෙන්නේ ඒ අහනවා කියන එක ඇවිල්ලා ප්‍රපංචයට අතවැණීමක්. ආයි හිතේ පොඩි හරි උද්දීපනයකට අපි කියන නිකන් ඇජිටේෂන් එකකට නිකන් අතවැණීමක් එතන තියෙන්නේ. ඒ වෙනුවට නිකන් හිත සංසිඳීමෙන් පැවැත්වීම තුලින් තමයි ගැඹුරකට යන්න පුළුවන්. හිතන්න කාට හරි ඔය සමාධියක ගැඹුරට යන්න ඕනේ නම් මුලදී ආ ඉන්නේ නොගැඹුරු මට්ටමක. හැබැයි මේ සමාධිය ගැඹුරු කරන්න නම් මේ නොකර සිටීමෙන් තමයි ගැඹුරට යන්න පුළුවන්. දැන් නොගැඹුරු මට්ටමකට එනවා කියන්නේ ආයි එයා නිකන් ඒක ගැඹුරට යන්න ඉඩ දෙනවා නෙමෙයි, නිකන් අර ඇස් දෙක ඇරගෙන ඉන්නවා. ආයි සක්මනට යනවා. මොකක් හරි වෙන වැඩක යෙදෙනවා. එතකොට ඔන්න ආයි හිතුවේ එනවා. ආයිත් ඔන්න කෙලස් එනවා. ආයිත් හිත ශුන්‍යතාවෙන් අයින් වෙනවා. ආයි ගිහිල්ලා මොකක් හරි උපාදාන කරනවා. හැබැයි අපි ඊගෙන දැනුවත් නම් අන්න එතන අපිට විපස්සනාවක් කරත හැකියි. ඒ කියන්නේ සමාධියේ කැඩෙන තැන අපිට අල්ලන්න පුළුවන් නම් අහු උනේ මෙන්න මෙතෙන්ට අහු උනේ රූපයකට මෙයා ආයි ඇදිලා ගියේ සද්දයකට ආයි ඇදිලා ගියේ ගඳකට සුවඳකට කියලා අපිට එතන තේරුම් ගන්න පුළුවන් නම් අන්න එතන අපිට මේ අපේ තියෙන හිතේ තියෙන කාමාශ්‍රවය වෙන්න පුළුවන් භවආශ්‍රයක් වෙන්න පුළුවන් නැත්නම් අවිජ්ජාශ්‍රවයක් වෙන්න පුළුවන් මෙන්න මේ ආශ්‍රවයන්ගේ ක්‍රියාකාරීත්වය හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා.
ඒ දකින්න ශුන්‍යතාවය ගැන
ඔව් එහෙම කියන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ ඒ පියවි සිහියෙන් ඉන්නකොට අපිට තේරෙනවා නම් දැන් හිත මොකක්වත් උපාදාන කරලා නැහැ කියලා ඒ தත්ත්වේ ඉන්න.
එහෙමයි සම්. ඒතොර අර නිකන් හිස් ගතියක් දැනෙන එක
එච්චරයි. එච්චරයි. ඔය සරල හිතේ පැහැදිලි ගතියක් තියෙනවා. හිත මොකක්වත් කියවන්නේ නැහැ, උපාදාන නැහැ, ප්‍රපංච නැහැ, විතර්ක වලින් තොරයි. හිතේ ඇතුළත සංසිඳීමක් තියෙනවා, ඇතුළත නිශ්ශබ්දතාවයක් තියෙනවා. ඒ ඇතුළත නිශ්ශබ්දතාවයෙන් අපි සෑහීමකටපත් වෙලා. ඇතුළත නිශ්ශබ්දතාවයේ තුල සිහිය පවත්වනවා. සිහියෙන් ඉන්නවා. අරමුණක් නැහැ හැබැයි.
එහෙමයි සමින්න. අහන්න පොඩ්ඩක් පිස්සුන සමහත් තව පොඩි පැහැදිලි කර ගැනීමක් තියෙනවා. දැන් අපි ඇහෙන් රූප දකින්නකොට රූපස්කන්ධය කියලා ගන්න පුළුවන් මේ වර්තමාන මොහොත විතරයිනේ සමින්න අහස. ඊට පස්සේ අපි ආයත්තලා ඒ රූප ගැන මානසිකාරය හරි දැන් අපි එකට කතා ගොතන්න හදනකොට එතකොට රූප සංඥා ස්කන්ධයක් විදිහට නේද සම්නාත් මනෝද්වාරය හරහා අපි පැමිණෙන හිතන්න පුළුවනි.
ඔව් එහෙම කියන්න. ඔව් එහෙම කියන්න නම් පුළුවන්. ඔව් එහෙම කියන්න පුළුවන්. හැබැයි ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ රූපස්කන්ධය ගැන කතා කරද්දී හැබැයි අතීතය ගැනත් කියනවා. අතීත අනාගත පච්චුප්පන්නං ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන්දුරේ සම්තිකේවා සබ්බං රූපං මේතම් මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. ඔය විදිහට විස්තර කරනවා. මේ කියන්නේ මේ ඉතින් අතීත රූප මේ. ඉතින් ඒකට අතීත රූපයක් ගැන අපේ හිතේ මැවෙනකොට රූප සංඥා නම් තමයි. හැබැයි ඒ රූප සංඥාවට පාදක උනේ හැබැයි අතීත රූපයක්. එතකොට ඉතින් ඒක තෝපස් කන්දේහිලාම තමයි ඉතින් සලකලා තියෙන්නේ. ඉතින් ඕවා හැබැයි ඉතින් ඕක ඉතින් හැබැයි අපි අනිවාර්යෙන් මේක මෙන්න මේ කොටට දාන්න ඕනේ මෙන්න මේක මේ කොටට දාන්න ඕනේ කියලා අපි ඒක ගැන මහා වාදයක් අවශ්‍ය නැහැ ඉතින් හැබැයි. මොකද ඔය ඔක දැනගන්නේ විසි කරන්නනේ. නැහැ ඉතින් එතන උපාදාන වුණේ ඒ දැකපු රූපය නම් ඒක දැන් දැනට ඉතින් හැබැයි හිතේ තියෙන ඒ අර කිව්වා වගේ ඒ රූපය ගැන සංඥාවක් තමයි. ඉතින් එතකොට ඒ සංඥාව තමයි උපාදාන වුණේ. ඉතින් එමනම් කියන්න වෙනවා සංඥා උපාදානස්කන්ධය තමයි දැන් වැඩ කරන්නේ කියලා. ඉතින් එහෙම අර්ථ දක්වන්න පුළුවන් ඉතින් බැරි නම් නැහැ. සඤ්ඤා මත රූපයක් කිව්වේ
දැන් අපි ඒ අපි තුලින් ගලන සඤ්ඤාව මත අපි ආයතක රූපයක් කුඹල ගන්නවනේ.
හරි. ඔව් ඔව් ඔව්.
ඒ රූපේ එතකොට එතන රූප උපාදාන ස්කන්ධෙ විදිහට
ගැහෙනවා. එතනත් හැබැයි තාම අපේ හිත ඇතුළේනේ හැදෙන්නේ. නේද? අපි හිත ඇතුළෙන් හදන රූප ඔක්කොම ඉතින් ගන්න වෙන්නේ ඉතින් රූප සඤ්ඤා කියලා තමයි. දැන් අපි සාමාන්‍ය රූපස්කන්ධය කියලා ගන්නකොට තියෙන සතර මහා ධාතුන්ගේ ස්වභාවයෙන් ගන්න පුළුවන්. එතකොට ඉතින් බාහිර රූප කියලා තමයි ගන්න වෙන්නේ. එතකොට එතන ඉතින් වර්තමානයේට අදාළව තමයි එහෙම වුණොත් කතා කරන්න වෙන්නේ. මොකද වර්තමානයේනේ එතනේ අපි අත්දකින්නේ. ඒත් අපිට බෑ අතීත සතර මහා ධාතුවක් අපිට ගෝචර වෙන්නේ අපේ හිත හරහා. ඉතින් එතකොට ඒ අතීත සතර මහා ධාතුන් තුලින් අපි ඇති කරගත්ත රූප සංඥාවක් තමයි එහෙනම් අපිට එතෙන්දී අරමුණු වෙන්නේ. එහෙම කියත හැකි තින්. එතකොට විග්‍රහ කරන ගත්තොත් ඉතින් ඒ විදිහට විස්තර කරන්න පුළුවන්. එහෙමයි
සංඥාත්. එතකොට සංඥා දැන් එතනදී අර මම වහන්සේ එක කලින් අර කියලා තියෙන රූපස්කන්ධය ගැන කතා කරනකොට වේදනාවක් ඉතුරු වෙනවා කියලා. නමුත් ඒ ගැන තවදුරට විමසනකොට වේදනාව එක සංඥාවක් එකට එකතු වෙලච්ච ගතියක් දැනුණා. ඊට පස්සේ සංඥාත් ඒ සංඥාව බිඳෙන තැන වේදනාවට පිටින්න තැනක් නැති විදිහට ඒක
නැත්තර නැති වෙනවා.
හ්ම්. ඔව්. හරිම ලස්සන සිද්ධියක් ධර්මයෙන් හම්බෙන්නේ. ඒක වෙලින් මට මත්තු පිටික සූත්‍රයක් මත දක්නා ඒ පැත්තයි මේ පැත්තයි දෙකම ලස්සනට වෙන විදිහක් කියන්නේ
ඒක. ඔව්.
ඒ සංඥාවකින් තියෙන මොහොතම වේදනාවට පිටන්න බෑ.
හොඳයි. ඒක හොඳයි. ඉතින් ඇත්තටම දැන් කියන්නේ දැන් ඔතන එකක් කියලා නෙමෙයි. දැන් මේ ස්කන්ධ පහම රැස් නොවන ස්වභාවයක්. ස්කන්ධ පහම එකතු නොවන ස්වභාවයක්. දැන් හිතන විඥාණය නොපිහිටි තත්වය ගැන අපි කතා කරනවානේ අපතිත්ිත විඥාන තත්වයක් ගැන. ඉතින් එතකොට ඇත්තටම සංස්කරණ කියන එකවත් වෙන්න බෑ එතෙන්දී. ඒ වගේමයි සංඥාත් හිතේ ඒ වෙලාවේදී නිරූපණය වෙන්න බෑ. එතකොට වේදනාවකුත් ලොකුවට සැපයි දුකයි එහෙම කියලා ඉතින් ලොකුවට දැනෙන්නත් බෑ. ඉතින් උපේක්ෂා පැත්ත තමයි ඉතින් කියන්න වෙන්නේ. ඊට පස්සේ සතර මහා ධාතුන්ගෙනුත් හදාගත්ත කිසි උකහාගත්ත මොකක්වත් සංඥාවක් රූප සංඥාවක් හිතේ නිරූපණය වෙන්න බෑ. ඉතින් එතකොට මේ ස්කන්ධ පහේම එක්තරා අන්දමක නිරුද්ධ වියාමක්. ස්කන්ධ පහෙන්ම හිත උපාදාන වලින් නිදහස් වීමක් තමයි ඉතින් කියන්න වෙන්නේ. ඒ කියන්නේ එකක් දැන් උඟක් වෙලාවට එකක් අපිට අතහැරුණාට සමානට තව එකක් අල්ලන්න ඉඩ තියෙනවා. අපි සංඥාව අතහැරලා වේදනාව අල්ලන්න ඉඩ තියෙනවා. වේදනාව අතහැරලා රූප සංඥාව ආයි අල්ලන්න ඉඩ තියෙනවා. ඒ වගේ ඉතින් මේවා අතර අපි පැනපැන යන්න ඉඩ තියෙනවා. හැබැයි සමහර විට දක්ෂ වුණොත් එකක්වත් අල්ලන්නේ නැතුව එකකවත් පිහිට ගන්න නැතුව ඉන්න පුළුවන්කම යෝගාවචරයට ගන්න පුළුවන්. ඒක හොඳයි ඉතින්. ඒක තමයි වෙන්නත් ඕනේ. වෙන්නත් ඕනේ මේ පහෙන් එකක්වත් ඉතින් අපිට උපාදාන වෙලා නම් ඒ කියන්නේ තාම විඥානේ කොහේ හරි පිහිටගෙන තමයි ඉන්නේ. ඔව්. හොඳයි. හොඳයි.
වාසනේ දුක්ඛෝගී සුව ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. අපිට එතකොට වැඩසටහන නිමා කරන්න පුළුවන්. තව එක්කෙනෙක් මට කලින් ප්‍රශ්නයක් කියලා තිබුණා. විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියන එක ගැන පුංචි විස්තරයක් කරන්න කියලා. ඉතින් අතරම දැන් අපි භාවනාවක් වඩාගෙන යනකොට හිත තව තව දියුණු කරගෙන යනකොට ඒ ප්‍රඥාව තුළින් තමයි හිතේ නිදහසක් පහළ වෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, කියන්නේ යථාභූත ඥාන දර්ශනං නිබ්බිදත්තාය කියලා. කියන්නේ යථාභූත ඥාන දර්ශනයක් තමයි හිතේ නිබ්බිදාව පිණිස හේතු වෙන්නේ. අපි දෙයකට ඇලිලා බැඳිලා උපාදාන කරගෙන වාසය කරන්නේ තාම අපිට ඒකේ ඇත්ත ඇසිටියෙන් තේරලා නැහැ. ඒකයි. ප්‍රඥාව තාම නැහැ. ප්‍රඥාව දියුණු මදි. නමුත් ප්‍රඥාව දියුණු වෙන්න අපිට එතන උපාදාන වෙන ගතිය අඩු වෙන්න ඕනේ. එමත් නැත්නම් එතන රාගය පහළ වෙනවා වෙනුවට විරාගයක් පහළ වෙන්න ඕනේ. ආසාවක් වෙනුවට නිබ්බිදාවක් පහළ වෙනවා. ඔන්න ඔය අවස්ථාවේදී හිත නිදහස් වෙන්න ඕනේ. ඔන්න ඔය නිදහස් වීම පිළිබඳව තමයි එහෙමනම් මේ විමුක්තියක් කියලා කියන්න වෙන්නේ. මෙතෙක් තිබුණේ ඇලීමක්, ගැලීමක්, උපාදානයක්. හැබැයි මේ උපාදානය වෙනුවට දැන් ඔන්න නිදහසක්. ඒතර ඔන්න ඔය නිදහස පිළිබඳව කරන කතාවක්, ඒ සඳහා පෙන්වන දර්ශනයක්, ඒ සඳහා පෙන්වන මඟ පෙන්වීමක්, ඒ සඳහා හෙලි කරන ප්‍රතිපදාවක් විමුක්ති ඥාන දර්ශන කතාවක් වශයෙන් ඉතින් කියන්න පුළුවන්. ඉතින් ඒකාතකින් ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන හැම විපස්සනාවක්ම විමුක්ති ඥාන දර්ශන කතාවක් කියලා කියන්න පුළුවන්. දැන් ඉතින් අද ඔය පෙන්වන චූලසුඤ්ඤත සූත්‍රය, මහා සුඤ්ඤත සූත්‍රය මුල් කරගත් දේශනාවන්, ආනාපාන සති සූත්‍රයේදී ඔය කතා කරපු විශේෂයෙන්ම මේ චිත්තානුපසනාව කොටසදී එහෙම පෙන්වන විමෝචයං චිත්තං වගේ කියන කොටස්, ඉතින් ඔය ඔක්කොම ඔය විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය පිළිබඳව කෙරෙන දේශනාවන් තමයි. ඉතින් මේ බඳු දේශනාවන් අපිට මේ විමුක්තියත් විමුති ඥාන දර්ශනයත් සම්බන්ධයෙන් කරන කතාවන් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් අදත් අපි පැයකුත් විනාඩි 15, පැය දෙකකුත් විනාඩි 15ක් වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. මේ අන්දමින් අපි සියලු දෙනාම එක් රැස්ව අත්පත් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්තා. සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්තා. යම් තාක් අසරණ සත්ත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් මේ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා මෛත්‍රී සිතක් පහළ කරගෙන අපි එත්තාවතා චාදී ගාථා සජ්ජහනා කරලා පින් අනුමෝදන් කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු